නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත පින්වතුනි අද දවසේදී මේ සිද්ධිනුවර ඒ අලුතෙන් ආරම්භ කරන්නට යදුන ඒ සෙනසුනේ සිට ධර්ම දානමය පුණ්‍ය කර්මයක් සිද්ධ කරන අවස්ථාවයි. ඉතින් අපගේත් හිතවත් අපිත් ගරු කරන විමල ඥාන ස්වාමීන් වහන්සේගේ ආරණ්‍ය සේනාසනයක් හැටියට පවත්වාගෙන යන මේ සිද්ධිනුවර ඒ ආරණ්‍ය සේනාසනයේ ඒ දායකකාරකාදී සියලු දෙනාටමත් එවැගේම ලෝකවාසී ධර්මයේ කැමැති ධර්මය හොයන ජීවිතය අතහත්තේ හොයන සියලු දෙනාටම ධර්ම අවබෝධයේ පිණිස බුදුරන් වහන්සේගේ ධර්මය උපකාර වන විදිහට ඒ උතුම් බුද්ධ වචනය කතා කරන්නටයි පැහැදිලි කළ දෙන්නටයි අපි අදහස් කරන්නට දෙන්නේ. පින්වතුනි, මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය තුල තියෙන වැදගත්කම අවශ්‍යතාවය මේ යුගයේ බොහෝ අයට ඉස්මතු වෙනවා. ඒකට හේතුව තමයි මේ මිනිසුන් කොරෝනා වසංගතයත් එක්ක අන්ත අසරණ ස්වභාවයට පත් වෙලා තියෙද්දී නූතන දියුණු වූ විද්‍යාව පෙරදැරිව කිසිදු විදිහකට පිළිසරණක් නොතිබෙන අවස්ථාවේදී සැබෑම පිළිසරණ වන දහමට යොමු වීමට නුවණැති මිනිසුන්ට ඉඩ පස්තාව ලැබිලා තියෙනවා. ඉතින් එවැනි බොහෝ අය ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ යථාර්ථවාදී අවබෝධයට යොමු වෙන්නට බොහෝ සෙයින් උත්සාහ කරනවා. ඒ වගේම අපට ඒ සඳහා මේ ලැබිච්ච අවස්ථාවත් මහකු අවස්ථාවක්. මොකද අපට හිතන්න ජීවිතය ගැන හිතන්න ගොඩාක් දේවල් තියෙනවා. අපේ ජීවිතේ කොයි මොහොතක මරණය කරා යොමු වෙද දන්නේ නැහැ. ඒ වගේම අපි මරණයට පත් වෙලා කොහේ ආයේ ගිහිලා උපදින්ද දන්නේ නැහැ. මෙන්න මේ කාරණා එක අපට බුදුරජාණන් වහන්සේගේ ධර්මයට යොමු වීමට බොහෝ ඉඩ ප්‍රස්තාව ලැබිලා තියෙනවා. ඉතින් අපි මේ අවස්ථාවේදී මෙන්න මේකට උපරිම යොමු වෙන්නට උත්සාහ කරන්නට ඕන. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ විමුක්තිකාමි සමාජයක. විමුක්තිකාමි සමාජයක කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ නැතිව මේ ලෝකේ විමුක්තියක් හොයනයි ඉන්නවා. දැන් අපි අද ගොඩාක් කාලවට හිතන්නේ විමුක්තියක් නැත්නම් නිවනක් හොයන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පමණයි කියලා නැහැ පින්වතුනි. විමුක්තියක් නිවනක් හොයනවා ඒ සමාජයේ තියෙන මිනිස්යන්ගේ තියෙන අසාමාන්‍ය ප්‍රඥාවත් එක්ක. කොච්චර හෙව්වත් සැබෑවටම විමුක්තියක් නිවීමක් ඒ කාටවත් ලබා ගන්නට බැරි වෙන එකයි වෙනස තියෙන්නේ. සැබෑ විමුක්තියක් නිවීමක් කරා යොමු වෙන්න පුළුවන් ක්‍රමය ඒ වැඩපිළිවෙල ඒ හිතන විදිහ පෙන්වලා දෙන එකම ශාස්ත්‍රඥ වහන්සේ බුදුරජාණන් වහන්සේ. නමුත් මේතුනේ වැඩපිළිවෙල වල ඕන තරම් තියෙනවා. බුදුරන් වහන්සේ ලෝකේ පහළ වෙන්න කලිනුත් පහළ වුණාට පස්සෙත් අදටත් ඉන්දියාවේ මධ්‍ය දේශයේ තුල විමුක්තිකාමී ප්‍රතිපදා බොහෝ තියෙනවා. එතකොට මේ විමුක්තිකාමී ප්‍රතිපදා අනුගමනය කරන අය ලෝකයේ තුල යම්කිසි සත්‍යයක් ඒ අය අත්විඳිනවා. ඒ සත්‍ය අත්විඳිමින් ඒ සත්‍ය කරා ඒ අය යොමු වෙනවා. ඒ සත්‍ය කරා එයා යොමු වෙන්නේ ජීවිතයේ තුල යථාර්ථයක් දකින්න පුළුවන් ක්‍රමයක් ඉස්මතු වෙන නිසා ඒකත් ධර්ම විනයක්මයි. ඔබ ඉගෙනගෙන තියෙනවා නම් චුලසීනාද ආදි ගොඩාක් දේශනා තියෙනවා. ඒ දේශනා තුළ පැහැදිලි කරලා පෙන්නනවා අපගේ බෝධිසත්වය පවා ආලාරකාරා මුද්දකරම් පුත්ත වගේ අයගේ ධර්ම විනය ඉගෙන ගන්නවා. ධර්ම විනයක් එයාලගේ තියෙනවා. ඒ ධර්ම විනය ඉගෙනගෙන ඊට අදාළ ප්‍රතිපදාවන් ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා මුල් කරගෙන පුරුදු කරනවා. එතකොට ඒ ප්‍රතිපදාවන් පුරුදු කරමින් ඒ අදාළ වූ ඒ අය පෙන්වන විමුක්තිය කියන කාරණාවට යොමු වෙන්න පුළුවන්කමක් ලැබෙනවා. නමුත් අපගේ බෝධිසත්වයට තියෙන නුවණට දැනගන්න පුළුවන්කම ලැබුණා මෙතකින් සැබෑ විමුක්තියක් ලැබෙන්නේ නැහැ කියලා. එහෙනම් මේ කරුණු වලින් අපට හොඳට තේරෙනවා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නටත් මත්තෙන් පහළ වුණාට පස්සෙත් මධ්‍යදේශයේ තුල මේ විමුක්තියක් හොයන ගතිය තියෙනවා. ඒක තහන සූත්‍රයේදී පැහැදිලි වෙනවා. මධ්‍යදේශය දඹදිව බ්‍රහ්මචාරිත්‍රාකින් අග්‍රයි කියනවා. ඒ වගේම සූරත්වයේ සතිමත් බව. ඒ කියන්නේ මේ මිනිස්සයෝ බුදුවරුන්ගේ ධර්මයකින් තොරව සතිය පුරුදු කරනවා. ඒ කියන්නේ සතිමත් බව මේ මධ්‍යදේශයේ මිනිසුන් තුළ ඉදිරිය තියෙනවා. දක්ෂතාවයේ ඉදිරිය තියෙනවා. ඒ වගේම තමයි බ්‍රහ්මචාරිත්‍රයේ ඉදිරිය තියෙනවා. ඉතින් එවැනි මිනිසුන් ඉන්න සමාජයක තමයි බුදුරන් වහන්සේ නමක් පහළ වෙන්නේ. එතකොට මේ බුදුරන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්න කලින් පවා ඒ අය විමුක්තියක් හොයන්නේ ජීවිතේ ඇත්තක් ඔස්සේමයි. නිකන් නෙමෙයි, බොරුවට නෙමෙයි. මහා පදාන සූත්‍රයේදී පැහැදිලි වෙනවා විපස්සී බෝධිසත්වයන් වහන්සේ සතර පෙරනිමිති දකිනකොට ඒ සතාචාර්යගෙන් අහනවා මේ කවුද? මේ මල මේ මහල්ලෙක් ලෙඩෙක් මලමිනියක් ආදී වශයෙන් පැහැදිලි කරාම හතාචාරය කියලා දෙනවා මේ ලෝකයේ සියලු දෙනා මරණයටපත් වෙනවා, මරණයෙන් ගැලවෙන්න බෑ. මේ ලෝකයේ සියලු දෙනා ලෙඩ වෙනවා, ලෙඩෙන් ගැලවෙන්න බෑ. මේ ශ්‍රමණත්වයේද ගිහිලා තියෙන්නේ මෙන්න මේකට උත්තරයක් හොයන්න. එතකොට එහෙනම් හොඳට තේරෙනවා නේද, බුදු කෙනෙක් ලෝකයේ පහළ වෙන්න මත්තෙන් පවා මෙන්න මේ ප්‍රශ්නේ තේරුම් ගත්ත බොහෝ අය විමුක්තියක් හොයනවා. දැන් බලන්නකෝ මේ කථාචාර්යයට පවා එක වැටෙන එක. දැන් ඒක බෝධිසත්වයන්ට පෙන්වන්නේ වෙන ශාස්ත්‍ර කෙනෙක් නෙමෙයි. තමන්ගේ රතය පදවගෙන යන රියදුරු පෙන්වන්නේ. එතකොට මේ රියදුරු පවා එවැනි කරුණු දන්නවා. එතකොට තාම මේ බෝධිසත්වයෝ. ඉතින් අපගේ බෝධිසත්වයන් වහන්සේත් ඒ විදිහටම තමයි. එතකොට එහෙනම් මේ ලෝකයේ ජරාව මරණය ශෝකය මෙන්න මේකින් ඉක්මවීම සඳහා මේ ප්‍රශ්නෙන් ඉක්මවීම සඳහා ශ්‍රමණත්වයකටපත් වෙලා පැවිදි වෙලා භික්ෂු ජීවිතයකටපත් වෙලා විමුක්තියක් හොයන ප්‍රතිපදා මේ ලෝකයේ තුල බොහෝ සෙයින් යථාර්ථවාදීව තියෙනවා. යථාර්ථවාදීව තියෙන බව හොඳට තේරුම් ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන දේශනාවල අපට හම්බ වෙනවා. අර චුලසීනාද ආදී දේශනා තුල මේ බවත් වූ ශ්‍රමණවරු බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ බවත් ශ්‍රමණවරු. බවත් කියන්නේ උතුම් ශ්‍රමණවරු. මේ උතුම් ශ්‍රමණවරු තණ්හාව දුරු කරා කියලා, රාගය ද්වේෂය දුරු කරා කියලා, ඒ වගේම කාමදිප්ති සීලබ්බත මේ උපාදාන දුරු කරා කියලා, ප්‍රපංච දුරු කරා කියලා ඒ අය ප්‍රකාශ කරනවා විදිහට. ඒ කියන්නේ ඒ අයට චරතම ඒ විදිහට ඒව දුරු වෙච්ච බව ලැබිලා තියෙනවා. හැබැයි වහගතුන් වහන්සේ පෙන්වනවා කිසිම සාසනයක් තුළ සැබෑ සමනත්වේ නැහැ කියලා. සැබෑ සමනත්වේ කිසිසේත් ඉතිමතු වෙන්නේ නැහැ කියලා. හැබැයි මේ බවත් ශ්‍රමණවරු එවැනි ප්‍රතිපදා පුරුදු කරලා තියෙනවා. බලන්න එතකොට මේ ප්‍රතිපදා තුළ තියෙන සුන්දරත්වය ඒ අය ඒ විදිහට මද්දකලා පුරුදු කරලා තියෙනවා. ඒ වගේම තමයි පින්වතුනි පඨම කෝසල සූත්‍රය තුළදීම හම්බ වෙනවා විවිධාකාර විදිහට මේ ජීවිත යථාර්ථය හොයන අයට හම්බ වෙනවා මම කියලා දෙයක් නොමැති බව. මම කියලා ගැනීම වැරදි. මගේ කියලා දෙයක් තියෙනවා කියන එක ගන්න එක වැරදි. මතුමත්ටික් මම කියන එකක් ඉදෙන එක වැරදි කියලා මෙන්න මේ විදිහේ යථාර්ථවාදී නුවණක් ලැබෙනවා. ඒ සියලු දෙනා භව නිරෝධයට කැමති වෙනවා. ඒ කියන්නේ පැවැත්මට ඉක්මවන්න කැමති වෙනවා. භවය පිළිකුල් කරනවා. හැබැයි මේ සියලු දෙනාගේම දෘෂ්ටිය මොකද දෘෂ්ටිය තියෙන්නේ? ලෝකයේ තියෙන දෘෂ්ටියක්. බුදුරණවහන්සේ පෙන්වනවා මේක ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම දෘෂ්ටිය. හැබැයි ඒත් බුදුරණවහන්සේගේ ධර්මයේ නෙමෙයි. ඔබට ඒක බලන්න පුළුවන් පඨම කෝසල සූත්‍රය අධ්‍යයනය කරොත්. ඒකවල බලන්න එහෙනම් පින්වතුනි මේ මම නෙවෙයි මගේ නොවේ කියලා යථාර්ථවාදීව Tamante යමක් ලැබිලා තියෙද්දිත් ඒ කාරණාවත් මේ ලෝකයේ බුදුරණවහන්සේ නමක් පෙන්වන ධර්මයේ නෙමෙයි. ඒ වගේම තව කියනවා සබ්බාස සූත්‍රය පැහැදිලි කරනවා අනාත්මෝසයෙන් දකිනවා. අනාත්මෝසයෙන් දකින විදිහක් තියෙනවා ලෝකේ. ඒකත් අන්‍ය වූ දෘෂ්ටියක්. ඒකත් බුදුරණවහන්සේ පෙන්වන මේ ධර්මයේ මේ මූලාරම්භය වන ඒ ශ්‍රමණත්වයේ අහලකටවත් එන්නේ නැහැ. හැබැයි ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨයි. ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨ දෘෂ්ටි. ඊළඟට පින්වතුනි බ්‍රහ්මජාල සූත්‍රයේදී අපට හම්බ වෙනවා මේ ජීවිතේ නිවන් දකින්න උත්සාහ කරන අය ඉන්නවා. ඒ මේ ජීවිතේ නිවන් දකින්න උත්සාහ කරන අය පිළිබඳ බුදුරණවහන්සේ පෙන්වා දෙනවා ඒ දෘෂ්ටිය පිළිබඳව. ඒ තමයි කාමයන් කියන්නේ අනිත්‍යයි දුක්ඛයි විපරණාම ස්වභාවයට අයිති. ඉතින් ඒ නිසා මේ කාමයන් නිවලා යථාර්ථය දැකලා ඉක්මවලා පළවෙනි ධ්‍යානටපත් වෙලා ඒ නිවීමයි කියලා සනසෙනවා. දෙවෙනි ධ්‍යානටපත් වෙලා තුන්වෙනි ධ්‍යානටපත් වෙලා හතරවෙනි ධ්‍යානටපත් වෙලා නිවීමයි කියලා සනසෙනවා. මේ විදිහට ගත කරන අය ඉන්නවා. එයත් දෘෂ්ටිය. එතකොට එවෙනේ ඒ විදිහට බුදුරණවහන්සේගේ ධර්මයෙන් තොරව මේ විමුක්තිකාමි සමාජය තුළ මහා ප්‍රතිපදා ශ්‍රමණවරු පුරුදු කරන්ට යුතුය. හැබැයි මේ කිසිදු ප්‍රතිපදාවක් තුළ බුදුරන් වහන්සේ පෙන්වන ශ්‍රමණත්වය නෑ, බුදුරන් වහන්සේ පෙන්වන සැබෑ ඉක්මවීම නෑ. ඊළඟට බ්‍රහ්මජාල සූත්‍රය තුලදීම හම්බ වෙනවා සමහර ශ්‍රමණවරු ඉන්නවා සමහර කාරණාවක් අනිත්‍ය වශයෙන් දකිමින් වාසය කරනවා, සමහර ඒවා නිට්ටය වශයෙන් දකිමින් වාසය කරනවා. ඒ තමයි ඇසකර නාසය දිවකය, එහෙම නැත්නම් රූප සද්ද ගන්ධ රස පහස කියන මෙන්න මේවා අනිත්‍යයි දුකයි විනාශ වෙන ස්වභාවයට අයිති කියලා ඒ අය දකිනවා. එතකොට ඒ අනිත්‍ය විපරිණාම වශයෙන් දකිමින් වාසය කරනවා. හැබැයි ඒ විදිහේ වැටහිච්ච කාරණාව මනසට ආපු අරමුණක් හැටියට එය හරි වශයෙන් ගන්නවා. ඒ නිට්ටය වශයෙන් ලැබිලා මේ විදිහේ දෘෂ්ටිත් තියෙනවා. එතකොට එහෙනම් බලන්න පින්වතුනි, විමුක්තිකාමී සමාජය තුළ මෙවැනි යථාර්ථයක් හොයාගෙන යනවා. හැබැයි යථාර්ථේ කොච්චර හොයාගෙන ගියත් ඒ කිසිදු ශ්‍රමණේකට සැබෑ ශ්‍රමණත්වය ලැබෙන්නේ නැහැ. ඒ කිසිදු ශ්‍රමණේකට බුදුරන් වහන්සේ පෙන්වන ප්‍රතිපදාව ලැබෙන්නේ නැහැ. එහෙනම් අපිට මේ කරුණ ඉගෙන ගන්නදී තේරුම් ගන්න පුළුවන් නේද, බුදුරන් වහන්සේගේ ප්‍රතිපදාව කොච්චර ගැඹිර ඇද්ද? එහෙනම් මෙවැනි දෙයක් මේ ලෝකේ හුරු කරපුවායේ ඉන්නවා. හුරු කරපුවායේ ඉන්නේ නැද්දිත් ඒ අයට ශ්‍රමණත්වයක් නැහැ කියනවා. ඒ විතරක් නෙමෙයි පින්වතුනි, සංවිතනිකායේ පහේ එකේ පොත්වහන්සේ තුල තියෙන පරියාය සූත්‍රයේ, අග්ගි සූත්‍රයේ, මෙත්ත සූත්‍රයේ මේ හැම දේශනාවකම පැහැදිලි වෙනවා මෙන්න මේ වගේ කාරණාව. බුදුරන් වහන්සේගේ ශ්‍රාවකයෝ යනවා පින්දපාත යන්න කල් වෙලා තියෙන නිසා වෙනත් වූ ආරාමයකට, අන්‍ය අය පෙන්වන අන්‍ය ප්‍රතිපදාවක් පෙන්වන ආරාමයකට. ඒකේ ධර්ම සාකච්ඡාවක යෙදෙනකොට ඒ අය කියනවා මේ භික්ෂුන් වහන්සේලාට ශ්‍රමණ බවත් ජෞතමයන් පෙන්වන්නේ ප්‍රඥාව දුර්වල කරන, නීවරණ ප්‍රහාණය කරන වැඩපිළිවෙල, බොජ්ජංග භාවිතා කරන එක. අපිත් පෙන්වන්නේ ඒකමනේ. අපිත් පෙන්වන්නේ ප්‍රඥාව දුර්වල කරන පංච නීවරණ ප්‍රහාණය කිරීමයි, බොජ්ජංග භාවිතා කිරීමයි. ඉතින් අපගේ ශ්‍රමණවරුන්ගේ වෙනස මොකද්ද? ඊළඟට තවත් පිරිසක් කියනවා අපි පෙන් බුදුර ශ්‍රමණ බවත් ගෞතමයන් පෙන්වන්නේ ප්‍රඥාව දුර්වල කරන පංච නීවරණ ප්‍රහාණය කරන එකයි, ඒ වගේම සතර බ්‍රහ්ම විහරණ භාවිතා කරන එකයි. අපිත් පෙන්වන්නේ ඒකමනේ. ඉතින් අපගේ ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ වෙනස මොකද්ද? මේ අවස්ථාවේ භික්ෂුන් වහන්සේලා නිස්සද්ද වෙලා බුදුරණ වහන්සේට මේ පවත් සැලකලාට පස්සේ බුදුරණ වහන්සේ වෙනම විග්‍රහයක් පැහැදිලි කරනවා. එහෙනම් ඔබට හොඳට තේරෙනවා නේද පින්වතුනි, මේ ලෝකේ විමුක්තිකාම සමාජය තුළ කොපමණ නම් ප්‍රතිපදා තිබිලා තියෙනවද? හැබැයි ඒ කොච්චර ප්‍රතිපදා තිබුණත් ඒ කිසිදු ප්‍රතිපදාවකින් බුදුරණ වහන්සේ පෙන්වන සැබෑම ධර්මයේ ඉස්මතු වෙන්නේ නැහැ. ඊළඟට පින්වතුනි, අපට අරික්ක සූත්‍රයේදී හම්බෙන ආනාපාන සතිය පිළිබඳව, ඒ කියන්නේ බුදුරණ වහන්සේ ආනාපානහතිය වඩනවද කියලා අහනකොට අරික්ක භික්ෂුව කියන වඩනවා කියලා. එතකොට එහෙනම් ලෝකයේ වඩන ආනාපානහතියක් ඉදිරියට තියෙනවා. බුදුරණ වහන්සේ පෙන්වන ඕක වැරදි නෑ. හැබැයි මම දැන් දේශනා කරන්නේ මෙන්න මේකයි කියලා බුදුරණ වහන්සේ වෙනම මේ සතර සතිපට්ඨානේ වැඩෙන ආකාරයට ආනාපානහතියක් පෙන්වනවා. එතකොට බලන්න එහෙනම් පින්වතුනි, මේ ලෝකේ අපි ඉගෙන ගන්න කාරණා සියලු දේවල්ම මේ විමුක්තිකාමී සමාජයේ ප්‍රායෝගික ප්‍රතිපදා තිබිලා තියෙනවා. හැබැයි ඒ කිසිදු කෙනෙකුට හැකියාව ලැබිලා නැහැ මේ සැබෑ ශ්‍රමණත්වයට යොමු වෙන්න. ඒ වගේම තමයි කන්දරක සූත්‍රයේදී අපට හම් වෙනවා පෙස සතිපට්ඨානිය වඩලා තියෙනවා. බුදුරණවහන්සේගේ ශ්‍රාවකයෙක් වෙන්න නැතුව බුදුරණවහන්සේගෙන් බණ අහන්න කලින් සතිපට්ඨානිය වඩලා තියෙනවා. සතිපට්ඨානිය කියන විග්‍රහයකත් භාවිතයක් මේ සමාජයේ තිබිලා තියෙනවා. එතකොට එහෙනම් මේ සමාජෙ මේ සෑම දෙයක්ම තිබිලා තියෙනවා. අපි බලන්න ඕනේ එහෙනම් මේවට වෙන් වූ බුදුරන් වහන්සේගේ ධර්මයේ මොකද්ද කියලා. ඒ කියන්නේ මේ කිසිදු ප්‍රතිපදාවක් තුළ ශ්‍රමණත්වයක් තිබිලා නැහැ. අඩුම තරමේ පින්වතුනි විනය ශික්ෂාපද පවා අර විකාල භෝජනේ පනවන්න කලින් බුදුරන් වහන්සේ අර අෂ්ඨපාණයන් අනුදරන්න කලින් යම් කිසි ශ්‍රමණෝරු පිරිසක් බුදුරන් වහන්සේ ළඟට අෂ්ඨපාණ අරන් එනවා. මොකක් නිසාද අරන් එන්නේ? ඒ අය කල්පනා කරන අපේ ඍෂිවරු මේ ඒ අය පැවිදි අය ඒ අය හවසට විකාලේ ආහාර ගත්තේ නැහැ. එතකොට ඒ අය පානය කරේ බෙන්න මේ අෂ්ඨපාණිය. ඉතින් ශ්‍රමණ බවත් ජෞතමයන් කියන්නේ භික්ෂුවක් ශ්‍රමණේ. ඒ නිසා පානය කරන එකක් නැහැ. මේ විකාලී ආහාර ගන්නෙ නැහැ. මේව පානය කරන්න පුළුවන් කියලා අර අෂ්ඨපාණ අරයි යනවා. එතකොට අෂ්ඨපාණ අනුගණන්නේ අන්‍ය අයත් විකාලීන් ආහාර ගැනීම වළකීලා තියෙනවා. දැන් බලන්න එහෙනම් පින්වතුනි, මේ සියලු කාරණා එක බලනකොට මේ සමාජය තුළ මෙවැනි ඔක්කොම තිබිලා තියෙනවනේ. දැන් අපි බලන්නට ඕන එහෙනම් මේ සමාජය තුළදී මේට වඩා එහා වූ ප්‍රතිපදාවක් භාග්‍යවතුන් වහන්සේ පෙන්ලා තියෙන්නේ මොකද්ද කියලා. දැන් අපි මේ කාරණා ටික ඒ විදිහකටම ඉගෙන ගන්නකොට අපට ওই වෙනස තේරෙන්නේ නැත්නම් අපි දන්නවද අපි මේ කරන පුරුදු කරන ප්‍රතිපදාව බුදුරණ වහන්සේගේ දේමද, එහෙම නැත්නම් අන්‍යෝෂ්මනෝරු පැහැදිලි කරපු දෙයද? මොකද අන්‍යෝෂ්මනෝරු පැහැදිලි කරපු දෙය වැරදි නෑ. භාග්‍යවතුන් වහන්සේ වැරදි කියන්නේ කවදාවත්? ඒක හරි. හැබැයි වෙනස තියෙන්නේ ලෝකෙන් ඉතර වෙන්නේ නැහැ. ලෝකයේ තුලමයි. ලෝකයේ තුලම යම් කිසි වූ බ්‍රහ්ම ලෝක වලට යන්න පුළුවන් ප්‍රතිපදාව විතරයි තියෙන්නේ. ඒ වගේම තමයි තව ලස්සන කාරණාවක් තියෙනවා. අද ඔබ ඔබ අපගෙන් ඉල්ලා සිටින්නේ පංච පාස්කන්ධය ගැන දේශනා කරන්න කියලා. ඉතින් දේශනා කරන්නට මත්තෙන් මම තව කාරණාවක් පැහැදිලි කරන්න. ඒ තමයි පුප්ප සූත්‍රයේ සංවිතනිකාය තුනේ පැහැදිලි වෙනවා. බුදුරණවහන්සේ පෙන්නනවා මේ ශ්‍රමණවරු පෙන්වා දීලා තියෙනවා යමක් නැද්ද? ඒක මමත් නැහැ කියලා කියනවා. ශ්‍රමණවරු යමක් තියනවද? මමත් එක තියනවා කියලා කියනවා. හැබැයි පින්වතුනි ඔබ දන්නව නේද? බුදුරණවහන්සේ කියන්නේ අසම සමයිනි. අන්‍ය ශ්‍රමණවරුන්ට බුදුරණවහන්සේ සමාන කරන්න පුළුවන්ද? බුදුරණවහන්සේ සමාන කරන්න බෑ. අන්‍ය ශ්‍රමණවරුන්ට සමාන කරන්න බෑ. එතකොට දැන් අන්‍ය ශ්‍රමණවරු කියපු දෙයමයි බුදුරණවහන්සේ දේශනා කරනවා කියන්නේ. එහෙනම් පින්වතුනි ඒ කාරණාව ලෝකයේ යෙදෙන විදිහත් එක්ක ලෝකෙට කතා කරන විදිහත් එක්ක එකම දේ තමයි. හැබැයි භාග්‍යතුන් වහන්සේ ඒ පෙන්නන කාරණාව වෙනත් වූ කෝණයකින් පෙන්නනවා. අන්න ඒකයි වෙනස තියෙන්නේ. ඒ මොකක්ද අන්‍ය ශ්‍රමණවරු නැහැ කියන්නේ? අන්‍ය ශ්‍රමණවරු නැහැ කියනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ පහ නිත්‍යයි සැපයි වෙනස් වෙන ස්වභාවයට අයිති නැහැ කියලා කියන්නේ නැහැ කියනවා. අන්‍ය ශ්‍රමණවරු කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේවා අනිත්‍යයි දුකයි වෙනස් වෙන ස්වභාවයට අයිති කියලා. ඉතින් ඒකමයි මමත් කියන්නේ කියලා බුදුරණවහන්සේ පෙන්නනවා. එතකොට එනම් පින්වතුනි බුදුරණවහන්සේ අනිත්‍යයි කියපු එකමද කියලා තියෙන්නේ. අනිත්‍යයි පෙන්නපු කාරණාව කියලා කියන්නේම ලෝකේ කතා කරන්න තියෙන්නේ අලුත් දෙයක් නෙමෙයිනේ. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ ලෝකෙට අලුතෙන් භාෂාවක් ලැබුවේ නැහැනේ. අලුත් දෙයක් කිව්වේ නැහැ. හැබැයි මේක දකින කෝණය වෙනස් කරා. අන්න ඒ කෝණය තමයි සැබෑම බුද්ධ නිර්වචනය වෙන්නේ. එතකොට ලෝක විවහාරයේදී එකමයි. හැබැයි දකින කෝණය වෙනස්. එහෙනම් මෙන්න මේ දකින කෝණය දිහා අපට බලන්න වෙනවනේ කොහොමද කියලා. නැත්තම් අපි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ අනිත්‍ය දුක්ඛ විපරිණාම වශයෙන් දැක්ක කියලා අපට මේක බුදුරණවහන්සේගේම ධර්මයේද එහෙම නැත්නම් වෙනත් කාගේ හරි ධර්මයක්ද කියලා අපට නිගමනය කරන්න බැරි වෙනවා. මොකද මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ විමුක්තිකාමී සමාජය තුළ විවහාර වෙච්ච යථාර්ථ වශයෙන්ම දැකපු කරුණු. ඒ නිසා තමයි අරූපයට යන්නේ රූපයේ ඉක්මවල, අසඤ්ඤයට යන්නේ සංඥා ආදී දේවල් ඉක්මවල. මේ මෙවැනි සුන්දර ප්‍රතිපදා තිබුණා ඒ සමාජය තුළ. ඔය ඔක්කොටම වඩා වෙනස් එකක් බුදුරණවහන්සේ ලෝකෙට පෙන්නවා. බුදුරණවහන්සේ පෙන්වන කාරණාවේ මූල ආරම්භයක් තියෙනවා පින්වතුනි. මේ සෑම දෙයක්ම ඉගෙන ගන්න කලින් බුදුරණවහන්සේගේ ධර්මයේ මූල ආරම්භය මොකක්ද කියලා අපි බලන්නට වෙනවා. බුදුරණවහන්සේගේ ධර්මයේ මූල ආරම්භය මොකක්ද කියලා නොබැලුවොත් එහෙම අපි සියලු දෙනාම ඉගෙන ගන්න කාරණාව ලෝකේ අන්‍ය වූ විමුක්තිකාමීන් ඉගෙන ගන්න කාරණාව වෙනවා. බුදුරණවහන්සේගේ ධර්මයේ මූල ආරම්භය තමයි සක්කායදිට්ඨිය ප්‍රහාණය කියන කාරණාව. එක්තරා අවස්ථාවක දෙවි කෙනෙක් කැවිදලා බුදුරණවහන්සේට කියනවා භාග්‍යතුන් වහන්සේ මේ ලෝක සත්වයා මේ ජරා මරණ කරා ඇදිලා යනවා. ඉතින් ඒ අය හිස ගිනිගත් කෙනෙක් වගේ මහන්සි ගන්න ඕනේ නේද මේ කාමරාගය දුරු කරන්න කියලා. භාග්‍යතුන් වහන්සේ දාරනවා නෑ දෙවිද. ඒක නෙමෙයි කරන්න තියෙන්නේ. ජරා මරණයෙන් පීඩිත වෙලා ඉන්න මේ සත්වයෝ ලහිලහියේ උත්සාහ කළ යුත්තේ සක්කායදිට්ඨිය දුරු කරන්න. එහෙනම් අපට තේරෙනව නේද බුදුරණවහන්සේගේ ධර්මයේ තියෙන මූල ආරම්භය මොකද්ද කියලා. මෙන්න මේ මූලාරම්භය අපි හරියට නොදැක්කොත් එහෙම අපි ඉගෙන ගන්න සියලු කාරණා ලෝකෙටයි තියි. භාග්‍යතුන් වහන්සේ පෙන්වන ධර්මයේ ලෝකෙන් ඈතර වෙන දෙයක්. එතකොට ලෝකයට අයිති වූ විග්‍රහයක් නම් තියෙන්නේ, ලෝකයට අයිති වූ විමුක්තිකාමීන්ගේ විග්‍රහයක් නම් තියෙන්නේ. ඒ කිසිම දෙයක් පින්වතුනි බුදුරණවහන්සේගේ ශාසනයේ සැබෑ ශ්‍රමණත්වයේ ලැබෙන දෙය නෙමෙයි. බුදුරණවහන්සේගේ ශාසනයේ සැබෑ ශ්‍රමණත්වය මොකද්ද? පළවෙනි ශ්‍රමණයා සෝතාපන්න කෙනා, දෙවෙනි ශ්‍රමණයා සකදාගාමි කෙනා, තුන්වෙනි ශ්‍රමණයා අනාගාමි කෙනා, හතරවෙනි ශ්‍රමණයා රහතන් වහන්සේ. එහෙමනම් මෙන්න මේ සැබෑ ශ්‍රමණත්වයට යොමු වෙන්නට අනිවාර්යයෙන්ම දෙන්නට ඕනේ මොකද්ද? මූලිකම බුද්ධ ශාසනයේ අර්ථය ඒ තමයි සක්කායදිට්ඨිය ප්‍රහාණය වන විදිහට මේ ලෝකයේ දිහා කාම ලෝකයේ හෝ විමුක්තිකාමී ලෝකයේ තුල හොයාගත්ත ප්‍රතිපදා විමුක්තිකාමී නිවහර කරන දේ දැනගන්නට වෙනවා. බුදුරණවහන්සේ ලෝකයට පහළ භාෂාවක් ඉගැන්වුවේ නැහැ. බුදුරණවහන්සේ ලෝකයට පහළ අලුත් වචන කියලා දුන්නේ නැහැ. බුදුරණවහන්සේ ලෝකයට පහළ වෙලා ලෝකයා විවහාර කරන භාෂාවෙන්, ලෝකයා විවහාර කරන වචනවලින්, තාත්තික වචන, තාත්තික කියන්නේ අර්ථානිත වචන, ඒ වචනවලින්ම යම් කෝ ප්‍රතිපදාවක් පෙන්නනවා කුමක් ඉස්මතු වෙන විදිහටද, සක්කායදිට්ඨිය ප්‍රහාණයක් වෙන විදිහට. දැන් අපිට පංචපාස්කන්ධේ නැත්තම් අනිත්‍ය දුක්ඛ ස්වභාවය නැත්තම් උපාදාන නැත්තම් බොජ්ජංග භාවිතේ නීවරණයක්ම වීම, ධ්‍යාන ලැබීම, මෙන්න මේ කාරණා අපි කොච්චර ඉගෙන ගත්තත් ඒ ඉගෙන ගන්න කාරණාව තුල සක්කායදිට්ඨිය ප්‍රහාණය වෙන එක නොවේ නම් ඒ කරුණු ලෝකීය විවහාර කරපු දෙයක් විතරයි. ඒ කියන්නේ විමුක්තිකාමී සමාජයේ අන්‍ය වූ විමුක්තිකාමීන් විමුක්තිය ප්‍රතිපදාව විතරයි. බුදුරණවහන්සේ පෙන්වන ප්‍රතිපදාව නෙමෙයි. බුදුරණන් වහන්සේ වෙනන ප්‍රතිපදා විය යුත්තේ ඒ සියලු කාරණා ඔස්සේ සක්කාදිට්ඨිය දුරු වෙන වැඩපිළිවෙල ඉස්මතු වෙන්නට ඕනේ. ඔන්න ඕක අපි හොඳට තේරුම් ගන්නට ඕනේ. ඕක තේරුම් නොගෙන අපි කොච්චර ඉගෙන ගත්තත් අපි ඉගෙන ගන්න කාරණාව සැබෑ බුද්ධ ශාසනයේ දේ නෙමෙයි. මොකද හේතුව ඒක ලෝකේ විවහාරයක්. ලෝකේ ඉදිච්ච එක. සියලු දේ ලෝකේ ඉදිච්ච එක. අලුතෙන් භාග්‍යතුන් වහන්සේ ලෝකෙට වචන මෙව්වේ නෑ. භාෂාවක් ඉගෙනුවේ නෑ. වචන නිර්මාණය කළේ වචන වලට අර්ථ දුන්නේ නැහැ. ඒ වචන ඒව සියල්ලම භාවිතා කරමින් වෙනම විග්‍රහයක් පෙන්වවා සක්කායදිට්ඨිය දුර්වන විදිහට. මෙන්න මේක පින්වතුනි නිකන් ඉගෙන ගන්න බෑ. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගන්නකොට ඒ දැන් මේ සමාජයේ මේ සියල්ලම විවහාර කරානේ. බොජ්ජංග භාවිතා කරා, නීවරණ ප්‍රහාණය කරා, පංචීපාස් මේ රූප වේදනාහන සංකාර විඥාන අනිත්‍ය දුක්ඛ විපරණාම වශයෙන් දැක්කා. අසකරණාදී දිවකය අනිත්‍ය දුක්ඛ විපරණාම වශයෙන් දැක්කා. කාමයන් අනිත්‍ය දුක්ඛ විපරණාම වශයෙන් දැක්කා. ධ්‍යාන වලටපත් වුණා. සමාපත්තිය වලට ගියා. තමා මම නොවේ කියලා දැක්කා. ඉතින් මේ හැම දෙයක්ම දැක්කනේ. ඉතින් මේ හැම දෙයක්ම දැකපු තැනදී එයින් ඒ කාරණාව ඔස්සේම දකින කෝණේ වෙනස් වෙන විදිහට පෙන්න ප්‍රතිපදාව ඉගෙන ගන්න කොච්චර අවධානයක් යොමු වෙන්න වෙයිද? භාග්‍යවතුන් වහන්සේ පෙන්වන සද්දම්ම සම්මෝස සූත්‍රයේ තුලදී යම් කිසි කෙනෙක් බුදුරන් වහන්සේගේ ධර්මයන් ඉගෙන ගන්නකොට පදවැන්ගෙන පිළිවෙල නිවැරදිව ඉගෙන ගත්තේ නැත්නම් එහෙම ඒ කෙනා මේ ශාසනය විනාශ කරන කෙනෙක් කියනවා. ඒ කියන්නේ පදවැන්ගෙන පිළිවෙල හරියට ඉගෙන ගත්තේ නැත්නම් ශාසනය විනාශ කරනවා. ඇයි ඒ? ශාසනය විනාශ කරනවා කියලා කියන්නේම එතනදි පින්වතුනි මේ පදවැන්ගෙන පිළිවෙල නිවැරදිව අපි ඉගෙන ගත්තේ නැත්නම් එයින් පෙන්වන සැබෑ අර්ථය ඉස්මතු වෙන්නේ නැහැ. අර ලෝකයේ විමුක්තිකාමින් පෙන්න පාර්ථේ විතරයි ඉස්මතු වෙන්නේ. ඒකෙන් බුදුරණවහන්සේගේ ශාසනය ප්‍රකට වෙන්නේ නැහැ. එහෙනම් බුදුරණවහන්සේගේ ශාසනය ප්‍රකට වෙන්න සියලුම පදවැන්ගෙන පිළිවෙල ඉගෙන ගන්න වෙනවා. පරියාය ඉගෙන ගන්න වෙනවා. නිදාන ඉගෙන ගන්නට වෙනවා. එහෙම නැතුව කොච්චර අපි ඉගෙන ගත්තත් ඒ ඉගෙන ගන්න කාරණාව තුල සක්කාදිට්ඨිය ප්‍රහාණය වෙන විදිය චින්තනයක් යෙදුනේ නැත්නම් ඒක සම්බුද්ධ ශාසනය නෙමෙයි. ඒක විමුක්තිකාමි සමාජයේ විවහාර කරපු දෙය. පින්වතුනි මේ බුදුරණවහන්සේගේ ශ්‍රාවකයෝ නෙමෙයි අන්න තීර්ථකයෝ. බුදුරණවහන්සේගෙන් බණහපු නැති අය දන්නවා මේ බුදුරණවහන්සේගේ ධර්මය කියලා කියන්නේ බුදුරණවහන්සේ අවබෝධ කරගත්ත ධර්මයේ ස්වභාවය කොහොමද? ඒ ධර්මයේ දේශනා කරන්නේ කොහොමද? මුල පිරිසිදුයි, මුල සුන්දරයි, මැද සුන්දරයි, අග සුන්දරයි, අර්ථ ව්‍යංජන සහිතයි, නිවීම ඉලක්ක කරලා තියෙන්නේ, කේවලත්වයම පරිපූර්ණ වෙන තියෙන්නේ, භ්‍රමචර්යයමයි වැඩෙන්නේ. දැන් මේ අය කවුරු බණ අහලා නැහැ. මෙන්න මේක හොඳට මේ විස්තරේ හොඳට හම්බ වෙනවා මජ්ක්‍ධිමනිකායේ දෙක පොත් වහන්සේ තුල තියෙන ගොඩාක් සූත්‍රවල. දීඝනිකායේ තියෙන ගොඩාක් සූත්‍රවල හම්බ වෙනවා. අන්නේ අය මෙන්න මේ කීර්තිනාවේ ඔස්සේ යන්නේ. ඒ කියන්නේ සමාජයේ පුරා පැතිරලා තිබුණා. බුදුරණ වහන්සේ යම් කිසි ධර්මයක් දේශනා කරනවා නම් ඒ ධර්මයේ ස්වභාවය කොහොමද? මුල මැද අග පිරිසිදුයි, ලස්සනට ගැලපෙනවා. අර්ථ ව්‍යංජන සහිතයි. ඒ කියන්නේ පද පිළිවෙල හරියටම තියෙනවා. එතකොට මේ අන්‍ය තීර්ථකයොත් ඔක දන්නවා. හැබැයි අන්‍ය තීර්ථකයන් ඔක දන්නවනම් අපි අඩුම තරමේ අන්‍ය තීර්ථකයන් දකින ටිකවත් අපි බලන්නට වෙනවා. ඒ කියන්නේ මේ ධර්මය ඉගෙන ගන්නකොට මුලමැදාග පිළිසිදු බව, අර්ථ වැන්ගෙන සහිත බව කියන මෙන්න මේ කාරණාවත් අපි බලන්නට වෙනවා. මේක බලන්නේ නැතුව අපි ධර්මය ඉගෙන ගන්න ගියොත් අපි අර සද්දම්ම සම්මෝහ සූත්‍ර කියනවා වගේ ශාසනය විනාශ කරන්න දායක වෙන පිරිසක් බවට පත් වෙනවා. ඒ නිසා පින්වතුනි හොඳට තේරුම් ගන්න අපි ධර්මයක් ඉගෙන ගන්නකොට මේ පද ව්‍යංජන පිළිවෙල නිවැරදිව ඉගෙන ගන්න ඕන. නැත්නම් අර්ථය සම්පූර්ණ විනාශ වෙලා යනවා. මොකද විමුක්තිකාමී සමාජයේ විවහාර කරපු දෙයක් අපි ඉගෙන ගන්නේ. එතකොට ඒ විවහාර කරපු කාරණාවෙන් භාග්‍යතුන් වහන්සේ පෙන්වන මේ සක්කායදිට්ඨිය දුරු වෙන්න ඕන චින්තනයේ ඉස්මතු වෙන්නට නම් අර පද ව්‍යංජන පිළිවෙල හරියට තියෙන්න ඕනේ. මම ඔබට උදාහරණයක් පෙන්වන්නම්. උපමාවක් ආශ්‍රය කරගෙන මේ පද ව්‍යංජන පිළිවෙලේ වැදගත්කම අපි හිතලා බලන්න. අපේ විවහාරික ලෝකයේදී මේ පද ව්‍යංජනයේ පිළිවෙල අර්ථයක් ඉස්මතු වෙන කොච්චර වැදගත්ද කියන එක. දැන් ඔන්න හිතන්න යම් කිසි නඩුකාරයෙක් තීන්දුවක් දෙනවා. සමන් කියලා කෙනෙක් ඉන්නවා. දැන් මේ සමන් වරදිකාරයෙක් කියලා කරුණු ඉස්මතු කර කර පෙන්වද්දි කොහොම හරි ඒ සමන් කියන එක නිවරදිකාරයෙක් කියලා ඔප්පු වෙනවා. නඩුකාරයා තීන්දුවක් දෙනවා සමන් මරන්න එපා නිදහස් කරන්න කියලා. දැන් මේක ලියනවා. ලියලා ඒ සමන් කියන ඒකේන බාරව ඉන්න යම් තැනක් තියෙනවා නම් බන්ධනාගාරයක්. එතෙන්ද යවනවා සමන් මරන්න එපා නිදහස් කරන්න කියලා මේ නඩුකාරය අස්සම් කරලා යවනවා. ඒ කියන්නේ ආ නිර්දෝෂභාවය නිසා සමන් මරන්න එපා නිදහස් කරලා කියලා ලියලා යවනවා. මේ ලියලා යවනකොට ක්‍රමාව දානවා කොතෙන්ද සමන් මරන්න එපා නිදහස් කරන්න කියන එකට. දැන් එකම වාක්‍ය ක්‍රමාව දාන දෙන වැරදෙනවා. දැන් මේක ගිහිල්ලා අර ඒ සමන් කියන එක ඉන්න තැනට ගිහින් දෙනවා. දැන් මොකද්ද පණිවිඩය ගිහින් තියෙන්නේ? සමන් මරන්න එපා නිදහස් කරන්න. නඩුකාරයාගේ තීන්දුව සමන් මරන්න එපා නිදහස් කරන්න. දැන් බලන්න එක ක්‍රමාවකින් අර්ථය හාත්පසින් වෙනස් වුණා. එතකොට එහෙනම් පින්වතුනි ලෝක විවහාරයේදී අපට යමක් තේරුම් ගන්න ඒ පදවැන්ජන පිළිවෙලේ ගැළපීම කොච්චර වැදගත්ද? එහෙනම් බුදුරණවහන්සේගේ ධර්මයේක පදවැන්ජන පිළිවෙල කොපමණ වැදගත් වේවිද? අන්න යම්කිසි කෙනෙක් මෙන්න මේ කාරණාව හරියට දකිනවා. දැන් බලන්න අන්නේ තීර්ථක මේක දකිනවා. මේ ධර්මයේ මෙච්චර වැදගත් කියලා. එහෙනම් අපි මේ විදිහට ඉගෙන ගත්තේ නැත්නම් අපි සැබෑම ධර්මයේ මේ අතුරුදහන් කරන්නයි අපි පෙළඹෙන්නේ. අවබෝධ කරන්නේ කොහොමද? අතුරුදහන් කරන්න පෙළඹෙනවා. අපි එහෙනම් සම්පූර්ණයෙන් මේ පදවැන්ජන පිළිවෙල නිවැරදිව ඉගෙන ගන්න තියෙනවා. ඒ විතරක් නෙමෙයි. පදවැන්ජන පිළිවෙල විතරක් නෙමෙයි පරියාය ඉගෙන ගන්න එනවා. මම ඒකට ඔබට උපමාවක් පෙන්වන්න. අපි හිතමුකෝ මෙහෙම. ඔන්න සමන් කියලා කෙනෙක් ඉන්නවා. මේ සමන් කියන කෙනාගේ ඔන්න පිටිගිරිය යනවා. පිටිගිරියන්නේ මේ මොන හරි වතුර හරි කනකොට හරි. එතකොට ඔන්න මම කියනවා ඒ කෙනාට මෛත්‍රියෙන් කරුණාවෙන් තව කෙනෙකුට කියනවා අර සමන්ගේ කොන්දර ගහන්න කියලා. දැන් මම මේ කියන්නේ මොකක් එක්කද? සමන් කෙරෙහි කරුණාවෙන් මෛත්‍රියේ කොන්දර ගහන්න කියන මොකටද? අර පිටිගිරියේ එක නැති වෙන්නේ. අපි හිතමුකෝ ඔන්න සමන් කියලා කෙනෙක් වෙන කෙනෙක් සමන් කියලා කෙනෙක් කියනවා මට ගහන්න වෙනකොට මම තව කෙනෙකුට කියනවා සමන්ගේ කොන්දර ගහන්න කියලා. දැන් මම සමන්ගේ කොන්දර ගහන්න කියලා ඒ කියන්නේ මෛත්‍රියෙන්. නෑ නෑ. එක්ක යාම මැරෙන්න, එහෙම නැත්නම් යාට රිදෙන්න. ඒ කියන්නේ මට කරදරයක් නොවෙන්න. දැන් දෙකේදී මම කිව්වේ සමන්ගේ කොන්දර ගහන්න කියලා. හැබැයි කියපු කාරණාව එකයි. හැබැයි පරියාය ඒ යෙදුන අවස්ථාව දෙකයි. දැන් ඔන්න මම කියපු කාරණාව තේරුම් අරගෙන යම් කිසි කෙනෙක් අපි හිතමුකෝ මම වෙන කෙනෙකුට කියනවා වෙන ඔන්න කෙනෙක් කියනවා ඒ කෙනාට මම කියනවා නුවන්ගේ කොන්දර ගහන්න කියලා. එහෙම කියනකොට ඒ පරියාය බැලුවේ නැත්නම් එහෙම ඒ කෙනා අපි හිතමු පිටගිරිය කෙනෙක් කියලා. පොල්ලක් අරන් ගහුවොත් එහෙම මොකද වෙන්නේ? එයා මැරලා වැටෙනවා. එහෙනම් බලන්න ඒ යෙදෙන පරියාය කොච්චර වැදගත්ද කියලා. යම් අර්ථයක් ගන්නද ඒ යෙදෙන පරියාය වනේ. එතකොට බුදුරණවහන්සේගේ ධර්මයක් ඉගෙන ගන්න එහෙනම් කොච්චර මේක වැදගත් වෙයිද? මේක කොයි වගේ කාරණාවක් මුල් කරලාද මේ කියන්නේ? මේකේ පදවැන්ජන ගැළපීම කොහොමද? මේ සියල්ලක්ම ඉගෙන ගන්න වෙනවා. එහෙනම් පින්වතුනි පංච උපාදානස්කන්ධය ගැන අපි ඉගෙන ගන්නකොට අපි බුදුරණවහන්සේ පෙන්නපු දේ හරියට ඉගෙන ගත්තේ නැත්නම් අපිට අපි එක පැත්තකින් සාසනය විනාශ වෙන්න කටයුතු කරනවා අපට කොහොමද අවබෝධය කරා යන්න බෑ. අඩුම තරමේ අපි අන්නේ තීර්ථකයන් බුදුරණවහන්සේගේ ධර්මයේ දැකපු විදිහවත් දකින්නේ නැහැ. බුදුරණවහන්සේගේ ධර්මයේ එච්චර සුන්දරයි. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා මම අභිඥා විශේෂ අවබෝධ කරලා ධර්මයේ දේශනා කරේ. මම ප්‍රාතිහාර සහිතව ධර්මයේ දේශනා කරේ. එතකොට මෙන්න මෙහිම භාග්‍යවතුන් වහන්සේ ප්‍රාතිහාර සහිතව විශේෂයෙන් අවබෝධ කරන හේතු සහිතව ධර්ම දේශනා කරේ. මෙහිම දේශනා කරපු ධර්මය අපට පුළුවන් ද කොටස් කොටස් ගන්න, කෑලි කෑලි ගන්න, අපට ඕන විදිහට ඉගෙන ගන්න බෑ. අපි එහෙම ඉගෙන ගත්තොත් අර විමුක්තිකාමී සමාජය තුළ ඉගෙන ගත්ත දේ පමණයි ඉගෙන ගන්නේ. විමුක්තිකාමී සමාජය තුළ ওই සියල්ලක්ම ඉගෙන ගත්තා. හැබැයි තිබුණේ නෑ මොකද්ද? සක්කාය දිට්ඨිය දුරු වෙන විදිහට වැඩ පිළිවෙල තිබ්බේ නෑ. සක්කාය දිට්ඨිය දුරු වෙනවා කියන්නේ මොකද්ද? සක්කාය දිට්ඨිය දුරු වෙනවා කියන්නේ යම් කාරණාවක් ඔස්සේ තමා කියලා ගන්න කාරණාව නොයදෙන විදිහේදීමක් වෙන්නට ඕනේ. තමා කියන ගන්න කාරණාව නොයදීමක් වෙන්නට ඕනේ. දැන් හිතර බලන්නකො මෙහෙම යම් කිසි කෙනෙක් ඔන්න කාමයන් අනිත්‍යයි දුකයි පරිණාමයි කියලා දකිනවා. දැකලා යා කාමයන් ඉක්මවලා පළවෙනි ධ්‍යානෙට ලැබෙනවා. දැන් කාටද ලැබෙන්නේ? දැන් හොඳට හිතලා බලන්නකො පළවෙනි ධ්‍යාන ලැබෙන්නේ කාටද? කෙස් වලටද ලැබෙන්නේ අපේ? නැත්නම් අපේ කන් වලටද ලැබෙන්නේ? අපේ ඇඟටද ලැබෙන්නේ? නැන්නේ තමාට ලැබෙන්නේ. එහෙනම් ඒ වැඩ පිළිවෙල තුළ මොකද තිබ්බේ? තමා ඉන්නවා. බුදුරණවහන්සේගේ ධර්මයේ මූලාරම්භය නෑ. අපි හිතමුකෝ යම් කිසි කෙනෙක් ඔන්න අර පටමකෝසල සූත්‍රයේ තියෙන ක්‍රමයට ඔන්න මෙතන කල්පනා කළ ධර්මීයයක් එක මෙතන මම කියලා දෙයක් නෑ, මෙතන මගේ කියලා දෙයක් නෑ කියලා එහිම නුවණක් යාට එනවා. කාටද එන්නේ? තමන්ගේ කෙස්වලටද, ලොම් වලටද, නැත්නම් වෙන මොනවට හරිද? නෑ නෑ, තමන්ට එන්නේ. දැන් ඒ කාරණාව තුළ තමා ඉන්නවද නැද්ද? ඒ තමා ඉන්නවා. බුදුරණවහන්සේගේ ධර්මයේ මූලාරම්භය නෑ. ඔන්න යම් කිසි කෙනෙකුට තියෙනවා සබ්බාස සූත්‍රයේ කිය පැහැදිලි කිරීමට අනාත්ම වශයෙන් කෙනෙක් හිතනවා. දැන් අනාත්ම වශයෙන් යාට ලැබිලා දැන් කාටද ලැබිලා තියෙන්නේ? තමන්ට ලැබිලා. දැන් තමා ඉන්නවද නැද්ද? ඒ තමා ඉන්නවා. ඒකෝර බුදුරණවහන්සේගේ ධර්මයේ මූල ආරම්භය නේ. යම් කිසි කෙනෙක් ඔන්න ඇසකන නාසය දිව කය ආදී මෙන්න මේ අනිත්‍ය දුක්ඛ ඉපරණාම වශයෙන් එයා කල්පනා කළා, එයාට ලැබෙනවා. එයාට ඒක වැටහෙනවා. කාටද වැටහෙන්නේ? තමන්ට වැටහෙන්නේ. දැන් ඒකෝර තමා ඉන්නවද නැද්ද? තමා ඉන්නවා. බුදුරණවහන්සේගේ ධර්මයේක මූල ආරම්භය මොකද්ද? තමා කියන කාරණාව නොයදෙන වැඩ පිළිවිලා. එහෙනම් එතනත් බුදුරණවහන්සේගේ ධර්මයේ නේ. ඔන්න යම් කිසි කෙනෙක් රූප වේදන සංඥා සංකාර විඥාන ගැන කල්පනා කරනවා අනිත්‍ය දුක්ඛ විපරණාම වශයෙන් කුප්ප සූත්‍රය පැහැදිලි කරන්නේ අන්‍යච්චිල දෙනවානේ ඒක ඇත්තනේ ඒ කාරණාව ඇත්ත. ඉතින් එහෙම කල්පනා කරනවා. එහෙම කල්පනා කරලා යාට එක වැටහෙනවා. කාටද වැටහෙන්නේ? තමන්ට වැටහෙන්නේ. දැන් කවුද ඉන්නේ? තමන් ඉන්නවා. තමායේ දෙනවා. තමාට වැටහෙනවා. එහෙනම් බුදුරන් වහන්සේගේ ධර්මයේ මූල ආරම්භය නේ. මූල ආරම්භය. ඒක තමයි මූල ආරම්භය. පළවෙනිම ආරම්භය. පළවෙනිම තැන. එහෙනම් අර කල්පනා කරන ක්‍රමයේ මූල ආරම්භය නේ. ඒක තමයි ඉන්නවා. දැන් එහෙනම් බලන්න පින්වතුනි කොයි විදිහට කල්පනා කරත් තමා යදෙන වැඩපිළිවෙලක් නම් තියෙන්නේ එතන බුදුරන් වහන්සේගේ ධර්මයේ මූලාරම්භය නෑ. ඒක ලෝකෙටයි ති. ඒ විදිහට ලෝක විග්‍රහයක් තියෙනවා. ඒ විදිහට ලෝකෙකට යෙදීමක් තියෙනවා. ඊළඟට නේව සංඥා නාසංඥා යන ධර්ම විනය තමයි කල්පනා කරන ක්‍රමයක් තියෙනවා. ලෝකය ගැන ජීවිතය ගැන කල්පනා කරන ක්‍රමයක් තියෙනවා. ඒ කල්පනා කරන ක්‍රමයේදී යාට හම්බෙනවා ඇත කියලා ගන්න එකත් වැරදි, නැත කියලා ගන්න එකත් වැරදි. ඇත කියලා ගන්න එකත් වැරදි, නැත කියලා ගන්න එකත් වැරදි බව Tamanට හම්බ වෙනවා. අන්න නේව සංඥා නා සංඥායතනේ ඇත කියලා ගැනීමත් නැත කියලා ගැනීමත් ඒ සංඥාව වැරදි කියලා ගන්නවා. ඒ එතනක් තමයි ඉන්නේ. එහෙනම් බුදුරන් වහන්සේගේ ධර්මයේ මූල ආරම්භය නේ. පටන් ගන්නුම නේ. ඒ ධර්ම විනයම නේ. එතකොට එහෙනම් ඒ ධර්ම විනයට යන්න ඕන විදිහට ඉගෙන ගන්න අපි කොච්චරනම් අවධානයකින් බුද්ධ දේශනාව බලන්න ඕන වෙයිද? විශාල අවධානයකින් බුද්ධ දේශනාව බලන්න ඕනේ. ඒ විශාල අවධානයකින් බුද්ධ දේශනාව බැලුවේ නැත්නම් අපිට පින්වතුනි කවදාවත් ඒ භාග්‍යතුන් වහන්සේ පෙන්නපු සත්‍ය ධර්මයේ ඉගෙන ගන්නට බැරි වෙනවා. සත්‍ය ධර්මයේ කරා යොමු වෙන්න බැරි වෙනවා. සක්කාදිට්ඨිය දුරු කරන ප්‍රතිපදාව අනුව ධර්ම විනයට යොමු වෙන්න බැරි වෙනවා. අනිත්‍යය පෙන්වන ප්‍රතිපදාවක් උයි ඉගෙන ගන්නෙ. අන්නේ විමුක්තිකාමීන් පෙන්වන ප්‍රතිපදාවක් උයි ඉගෙන ගන්නෙ. ඒ ආයත බුදුරන් වහන්සේගේ සරණ අහිමි වෙනවා. මොකද බුදුරන් වහන්සේගේ සරණ තියෙන්නේ සැබෑම ශ්‍රාවකත්වයේ තියෙන්නේ බුදුරන් වහන්සේගේ ධර්මයේ ස්වභාවයේ තියෙන්නේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන විදිහට ඒ වගේම තමයි සක්කාය ඉක්මවන විදිහට මෙන්න මේ විදිහට අපි ඉගෙන ගන්නට ඕනේ. ඉතින් ඒ විදිහට අපි පංච උපාස්කන්ධය බුදුරන් වහන්සේ පෙන්වපු විදිහට බලන්නට ඕනේ. භාග්‍යතුන් වහන්සේ පෙන්වපු විදිහට අපි නොබැලුවොත් එහෙම අපට ලොකු ප්‍රශ්නයක් එනවා. ඒක නිසා ඔබ හොඳට තේරුම් ගන්න භාග්‍යතුන් වහන්සේ පෙන්වපු විදිහට මේ ධර්මය අපි ඉගෙන ගන්න එහෙනම් කොහොම යොමු වීමක් තියෙන්න ඕනද කියලා. මම ඔබට මේ පංච උපාස්කන්ධය ගැන විග්‍රහය කියන්න කලින් මේක තේරුම් ගන්නට මේ අන්‍ය විමුක්තිකාමීනුත් මේ ජීවිතය ගැන හොයලා තියෙනවානේ මේ පංච උපාස්කන්ධ කියන්නේ රූප වේදනා හන සංකාර විඥාන ලෙසට ඊළඟට තව තව මේ ක්‍රමවලට. එතකොට ඒ එයාලා හිතපු ශෛලිය කොයි විදිහේ දෙයක්ද? එයාලා ජීවිතය ගැන හිතපු දේ කොයි විදිහේ දෙයක්ද? එයාලා ජීවිතය යථාර්ථයේ හොයපු වැඩපිළිවෙල කොයි විදිහේ දෙයක්ද කියන කාරණාව ඉස්මතු කරන්න මම ඔබට පුංචි උපමාවක් පෙන්වන්න. ඒ උපමාව ඔස්සේ අන්‍ය විමුක්තිකාමීන් මේ ජීවිතය ගැන හොයාගත්ත ක්‍රමී හොයාගන්න පුළුවන්. මේ ජීවිතය ගැන හිතපු ක්‍රමී හොයාගන්න පුළුවන්. එතකොට ඒ අයට එහා පෙන්නන ඒ බුදුරන් වහන්සේගේ ධර්මයේ නම් කොච්චර ගැඹුරු වැද්ද කොච්චර ඒකට පදපිළිවෙලක් අපි ඉගෙන ගත යුතුයිද කියලා ඔබටම හිතෙන්න පුළුවන්. ඔබ හිතන්න මෙන්න මෙහෙම භාග්‍යතුන් වහන්සේ පෙන්වන්න යන ධර්මයක් තියෙන්නේ ලෝකෙන් ඈතර වෙන්නනේ. ලෝකයට යොමු වෙන එකක් නෙමෙයි ඈතර වීම ප්‍රායෝගික වෙන්නට ඕනේ. ඈතර වීම කියන එක මනෝලෝකයක් වෙන්න බෑ. දැන් අපි ඈතර වෙවි කියලා අසම්භාව්‍ය ක්‍රියාවක් දානවා. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ඥානම් පස්සන් දැන දැක යන ගමන අසම්භාව්‍ය ගමනක් නෙමෙයි. එතකොට අපි මෙහිම වේවි කියලා උපකල්පනයක් කරනවා. ඒක අංග ගමන. ඒක ආචක්කුකරණි. ඒක අඥානකරණි. චක්කුකරණි ඥානකරණි වෙන්න දැන දැක ඥානතෝ පස්සතෝ. ඥානත දැන දැක යන ගමනක් වෙන්නට නම් කරන ප්‍රතිපදාව තුළම යෙදෙන්නට ඕනේ මොකද්ද? මේ අනාත්ම නැත්තම් සක්කාය දිට්ඨිය ප්‍රායෝගික දුරු වෙන එක. හිත හිතා කල්පනා මනෝලෝකෝස යන එකක් නෙමෙයි. අපි කවුරුත් දන්නව නේද පින්වතුනි මනෝලෝකයක් කියන්නේ මනක් කල්පිත දෙයක්. හිතලුවා ඔහේ හිතන ඉන්න එක. එහෙම එකක් වෙන්න බෑ බුදුරණන් වහන්සේගේ ධර්මයේ. මෙහෙම වුණොත් මෙහෙම වේවි කියන අසම්භාව්‍ය ක්‍රියාවක් වෙන්න බෑ. යථාර්ථවාදී දෙයක් වෙන්නට ඕනේ. ඒ යථාර්ථවාදී දේ ඉගෙන ගන්න අපි මේ ධර්මයේ එහෙනම් කොහොම අවධානයකින් ඉගෙන ගන්න ඕන වේද කියලා ඔබට හිතන්න පුළුවන්. එහෙනම් මෙන්න මෙවැනි බුදුරණන් වහන්සේගේ ධර්මයක වැදගත්කම තේරෙන්න ජීවිතය ගැන අන්‍යය හිතපු විදිහ. අන්‍යය ජීවිතය ගැන හිතන්න යොමු වෙච්ච විදිහ. අන්‍යයන ජීවිතය ගැන හිතන්න කල්පනා කරන්නට හොයපු විදිහ තේරුම් ගන්න මම ඔබට උපමාවක් කියන්න. ඔබ හිතන්න ඔබ සීනි කනවා කියලා. ඔන්න සීනි කනකොට සීනි පැනිරහයිනේ. ඔබ සීනි කනකොට ඔබ මොකුත් හිතන්නේ නෑ දැන්. ඔබ මොකුත් කල්පනා කරන්නේ නෑ. ඔබ වෙන මොකුත් දකින්නේ නෑ. ඔබට වෙන මොකුවත් පේන්නේ නෑ. ඔබගේ යෙදීම තමන් කියන කාරණාව යෙදීම සීනි පැනිරහයි කියන එකත් එක්ක තමන් කියන කාරණාව යෙදීම සීනි පණිරහයි කියන එකත් එක්ක. එතකොට දැන් තමන් යෙදලා තියෙන්නේ සීනි පණිරහ කියන එකත් එක්කනේ. එතකොට පණිරහ සීනිනේ. එන සීනම් පණිදාහ දැන් සීනි පණිදාහ කියන එක බලන්න යනකොට එතකොට තමන් කෝ තමන් කවුද එතකොට සීනිනම් පණිදාහ තමන් කවුද සීනි පණිදාහ කියන කාරණාව කාටද හම්බ වෙන්නේ සීනි පණිදාහ කියන එකත් එක තමන් ඉදුනේ සීනිනම් පණිදාහ තමන් කෝ සීනි පණිදාහ කියන කාරණා හම්බ වෙන්නේ බෝතලේ දන්නවද සීනි පණිදාහයි කියලා නැහැ පැකට් එක දන්නවද සීනි පණිදාහයි කියලා නැහැ බෝතලේ දන්නවද මේ සීනි කියලා ඒත් නැහැ දැන් හොඳට හිතලා බලන්න අපේ ජීවිතේ මම එක උපමා උදාහරණයක් ඔය කිව්වේ. ওই විදිහට මුළු ජීවිතේ මේ දෙන තන එක හිතලා බලන්නකෝ. දැන් අපි හිතලා බලන්න ඔබ කෙරෙහි තම තමන් කෙරෙහි. දැන් අපි හිතමු කොහොමද මම ගැන කියන්නේ අනුමදස්සි කියන්නේ කවුද? කියන්නේ මේ තියෙන කන්නාඩි දෙක මේ තියෙන ලොම් ටික මේ තියෙන සිවුරු ටික ඒව දනොමදස්සි. ඉතින් ඒව අනුමදස්සි නම් ඒක මම නම් එතකොට පින්වතුනි අපි කල්පනා කරලා බැලුවොත් එහෙමද මම මරණට පස්සෙත් ඉන්නවනේ මම. ඇයිද මේ ඔක්කොම ටික තියෙනවද? එතකොට කවුද කියන්නේ අපිට හිතන්න ජීවිතේ ගොඩක් යටි තියෙනවා. ඔන්න ওই විදිහට අන්යෙන් හිතුවා. ජීවිතය ගැන හිතුවා. හිතලා ඒකත් ඒ කල්පනා කරා මෙතන මම කියලා දෙයක් නැහැ කියලා ගත්තා. මෙතන තමා කියලා දෙයක් නැහැ කියලා ගත්තා. මෙතන කිසිවක් ඇත්තේ නැහැ කියලා ගත්තා. මෙතන ඇතයි නැතයි කියන එක ගන්න එක වැරදි කියලා ගත්තා. කොහෙන් ගියත් තමයි කියලා අරන් දින්ග ගත්තා. එච්චරට මේ ජීවිතය ගැන කල්පනා කරා. දැන් ඔබ තාම මම ඔබට හිතන්න කරුණු ටිකක් කියන්නම්. දැන් මම ඔබෙන් අහනවා ඔබ මට විස්තර කරලා දෙන්න. දැන් ඔබ බණ අහනවා කියන එක විග්‍රහ කරලා දෙන්න. ඒ කියන්නේ අහනවා කියන එක විග්‍රහ කරලා දෙන්න. අහනවා කියන එක විග්‍රහ කරනකොට අහන කෙනාදී, ඒ කියන්නේ අහනදී අහන කෙනා ගැන කතා කරලා හරියන්නේ නැහැ. අහන කෙනාගේ මොනවා හරි, අහන දේ මොනවා හරි කතා කරලා හරියන්නේ නැහැ. අහනවා කියන එක. ඇසීම කියන එක විග්‍රහ කරලා දෙන්න කියලා මම කියනවා. ඔබ කියයි ස්වාමීන් වහන්සේගේ සද්දේ ඔන්න කනට ආව. දැන් මේ එතකොට මේ අහන දේ එක්කනේ මේ කතා කරන්නේ. මං අහන්නේ මොකද්ද? ඇහිීම කියන කාරණා මොකද්ද කියලා. ඔබෙන් මං අර විදිහට අහද්දි ඔබ අරීම විග්‍රහ කරනවා කියලා කියන්නේ යන්නේ කොහෙද මල්ලි පොල් කියනවා වගේ කතාවක්. ඇයි ඒ? අහන්නේ වෙන එකක් මම. මං අහන්නේ අහනවා කියන එක විග්‍රහ කරලා දෙන්න කියලා. ඔබ කියන්නේ ඔබ විස්තර කරනවා අහන විදිය ලැබෙන විදිය, අහන දෙහි විග්‍රහය. හැබැයි මං අහන්නේ ඒක නෙමෙයි. ඔබ අහන්නේ නැද්ද එතකොට? අහනවා. ඇයි අහන එක විග්‍රහ කරන්න බැරි? එතන සත්‍යයක් තියෙනවා නේද? නමුත් විග්‍රහ කරන්න බෑ. එහෙනම් අපට එක පැත්තකින් ඔන්න මෙතන දෙයක් නැහැ කියලා යනවා. එක පැත්තකින් තියෙනවා කියලා දෙයක් යනවා. මෙන්න මේ විදිහට අන්නේ ඉමුත්‍තිකාමෙන් හෙව්වා. අන්නේ ඉමුත්‍තිකාමෙන් කල්පනා කරා. කල්පනා කරලා ප්‍රතිපදාවලට යොමු වුණා. හැබැයි ඒ අයට මේ තමා කියන එක ඉක්මවන විදිහට දෙයක් හම්බුනේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විතරයි මේ තමා කියන කාරණාව නොයෙදෙන විදිහ ප්‍රතිපදාවක් ධර්මයෙන් පෙන්වන්නේ. එහෙනම් පින්වතුනි, එච්චර සියුම් ධර්මයක් ඉගෙන ගන්න අපි කොපමණ කැපකිරීමක් කරන්න වේද? කොපමණ අවධානයක් යොමු කරන්න වේද? එතකොට එහෙනම් මේ පංච උපාදානස්කන්ධය කියන කාරණාව අපට දේශනාවේ හම්බෙනවා. මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහ තුන් ආකාරයකට, විදි තුනකට හම්බ වෙනවා. තුනකට නෙමෙයි හතරකට හම්බ වෙනවා. ඒකත් තමයි පංච උපාදානස්කන්ධ කියන නිර්වචනය පැහැදිලි කරන්නේ බුදුරජාණන් වහන්සේ. අතීත, අනාගත, වර්තමාන, ආධ්‍යාත්මික, බාහිර, හීන, පනිත, දුරලං, ගොරෝසු, සියුම් කියන මේ 11 ආකාරයක රූපය කියන එක යෙදීම සාසවා උපාදානීය ආශ්‍රව සහිතයි උපාදානීයත යුක්තව අන්න රූප වේදනා සංඤා සංකාර විඥාන කරන එකද කියනවා පංච උපාදානස්කන්ධය කියලා. මේක පැහැදිලි වෙනවා පින්වතුනි කන්ද සූත්‍රයේ ඊළඟට පුන්නමා සූත්‍රයෙන් පැහැදිලි වෙනවා. එතකොට පංච උපාදානස්කන්ධ විග්‍රහය එන්නේ කොහොමද? 11 ආකාරයක රූප වේදනා සංඤා සංකාර විඥාන කියන කාරණා මේ විග්‍රහ වෙන්නේ අතීතනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර හීනපණී දුරලංග ගොරෝසු සියුම් කියන මේ 11 යෙදීමත් එක්ක ඒ රූප වේදනා සංඤා සංකාර විඥාන කියන කාරණා සාසව ආශ්‍රව සහිත උපාදාන භවින් යුක්තව කතා කරන එකටයි පංච උපාදානස්කන්ධය කියන්නේ. ඒ වගේම බුදුරන් වහන්සේට ආවේනික විග්‍රහයක් තියෙනවා පංච උපාස්කන්ධය කියන එකට. මොකද්ද? සක්කාය කියලා. පංච උපාස්කන්ධය කියන්නේ මොකද්ද? සක්කාය. ඒක ලස්සනට මහාවේදල සූත්‍රය පැහැදිලි කරනවා. සක්කාය කියන්නේ, සක්කාය කියන එකේ තේරුම සුඛියත්වය කියන එක. ඒක පංච උපාදානස්කන්ධ කියන එකේ නිර්වචනයේ සුඛියත්වය. පංච උපාස්කන්ධය කියන්නේ පින්වතුනි රූප, වේදනා, සංඤා, සංකාර, විඥාන කියන පහට නෙවෙයි. පංච උපාස්කන්ධය කියන්නේ මොකේද? ඔන්න බුදු දේශනාවේ තියෙන මෙහෙම. අතීත, අනාගත, වර්තමාන, ආධ්‍යාත්මික, බාහිර, හීන, ප්‍රණීත, දුරලංග, ගොරෝසු, සියුම් කියන මේ 11 ආකාරයේ ඉදීම් එක රූපය ආශ්‍රව සහිත උපාදානීය වශයෙන් ඊදීම වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ පහ එකලොස් ආකාරයක ආශ්‍රෝ උපාදාන සහිතව යෙදීමට කියනවා මොකද්ද පංච උපාදානස්කන්ධය කියලා. රූප වේදනා හඤ්ඤ සංකාර විඥාන පහට නෙවෙයි පංච උපාස්කන්ධය කියන්නේ අන්න අර විස්තරේ. ඔන්නෝක අපි හරියට ඉගෙන ගත්ත නැත්නම් පටන් ලැබෙනවා. ඇයි බුදුරණවහන්සේ දේශනා කරපු එක නෙමෙයි ඉගෙන ගන්න. බලන්න ඕන වෙනක බුදුරණවහන්සේ විග්‍රහ කරනකොට මොකද්ද පංච උපාස්කන්ධය? එක ඕන කියනවා රූප උපාදානස්කන්ධෝ. රූප කියලා කියන්නේ පංච උපාස්කන්ධය මොකද්ද කියලා අපි හැදලා කරා මොකද්ද පෙන්නන්නේ? රූප උපාදානස්කන්ධෝ, වේදන උපාදානස්කන්ධෝ, සංඤ්ඤා උපාදානස්කන්ධෝ, සංකාර උපාදානස්කන්ධෝ, විඥාන උපාදානස්කන්ධෝ. ඔන්න පංච උපාස්කන්ධය. රූප වේදනා හඤ්ඤ සංකාර විඥාන පහට නෙමෙයි කියන්නේ. එතකොට රූප උපාදානස්කන්ධ කියන එකේ තව විග්‍රහයක් තියෙනවා. මොකද්ද රූප උපාදානස්කන්ධය කියන්නේ? අන්නේ විග්‍රහය වෙනම තියෙනවා. ඔක අපි හරියට ඉගෙන ගත්තේ නැත්නම් අපිට හිතන්න බෑ. කියලා දින්ද හිතන්න බෑ. ඊළඟ රූපකන්ධ කියලා විග්‍රහයක් තියෙනවා. ඒකත් කන්ධ සූත්‍රයේ තියෙනවා, පුන්නමා සූත්‍රයේ තියෙනවා. රූපකන්ධය කියලා විග්‍රහ කරන්නේ අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර හීන ප්‍රණිත ගොරෝසු සියුම් කියන මේ කොළොස් ආකාරයක රූපය විග්‍රහ කරනවා ආශ්‍රව උපාදානී කතාව නැතුව. ඒක පැහැදිලි කරන්න පෙන්වන්නේ හැමතැනම අනිත්‍ය දුක්ඛ කියන මෙන්න මේ හේතුඵල ධර්ම විග්‍රහ කරලා ඉවර වෙලයි මෙන්න මේ ඛණ්ඩය විග්‍රහ කරන්නේ. උපාදාන ඛණ්ඩය නෙමෙයි ඛණ්ඩය. ඛණ්ඩ විග්‍රහ කරන එක කොතනකවත් පංචස්කන්ධ කියන මේ විග්‍රහ කරන තැන, රූපක් ඛණ්ඩ කියන විග්‍රහ කරන තැන කොතනකවත් කියන්නේ යෙදෙන ඉන්න කෙනෙක්ගේ ස්වභාවයක කතා කරන්නේ නැහැ. ඒක කතා කරලා පෙන්වන්නේ මොකක් එක්කද? අර අනිත්‍ය ස්වභාවය පෙන්නලා, දුක් ස්වභාවය පෙන්නලා, මෙන්න මේ කරුණු පෙන්නලා තමයි මේ ඛණ්ඩ කියන කාරණා විග්‍රහ කරන්නේ. එතකොට රූප උපාදානස්කන්ධ විග්‍රහ කරන කාරණාව සාසව උපාදානීය වශයෙන් යෙදෙන එකත් එක්ක කතා කරනවා. ඛණ්ඩ කියන කතා කරනවා ඒ සාසව උපාදානීය කතා කරන්නේ නැතුව අනිත්‍ය දුක්ඛ සහ මම තමා වශයෙන් ගැනීම සුදුසු නැති බව විග්‍රහ කරමින් ගිහිල්ලා රූප ඛණ්ඩ විග්‍රහය පෙන්නනවා. අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර හිනපනිත ගොරෝසියුම් දුර ළඟ යම් රූපයක් ඇද්ද තන් නේතම් මම වශයෙන් දකින්න කියන්නේ. දකින්න කියන දැකීමේ විග්‍රහය පැහැදිලි කරනවා. ඒක තමයි ඛණ්ඩ විග්‍රහයේ දේශනාවේ හම්බ වෙන්නේ. අර තමයි උපාදාන ඛණ්ඩ විග්‍රහය හම්බ වෙන්නේ. ඊළඟට තමයි දැන් හොයාගෙන යනකොට පංච උපාදානස්කන්ධය කියන කාරණාව සකායනේ සුඛියත්වයේ. එතකොට මෙන්න මේක හොයන්න යමුණාට පස්සේ හිවීම යොමු විය යුත්තේ මොකක් එක්කද? අන්න රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ. ඒ පංච උපාදානස්කන්ධ නෙමෙයි. ඒ හොයන්න මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ. දැන් මේක වෙනම දේශනා විග්‍රහය තියෙනවා. ඒ තමයි අපි කරුණක් හොයන එක. ඒක මේ වගේ. සීනි පැණි රහය කියලා මම දැන් කියවන්නේ නේද? දැන් සීනි පැණි රහය කියනකොට සීනි පැණි රහ. දැන් ඔබ සීනි පැණි රහ කියන එක හොයන්න යනවා. දැන් පැණි රහ භුක්ති විඳින්නේ නැහැ නේද? පැණි රහ භුක්ති විඳින්න තමයි යථාර්ථවාදීව සීනි පැණි රහයි කියන්න පුළුවන්. නැතුව සීනි පැණි රහ කියන එක අපි භුක්ති විඳින්න නැතුව කතා කරන්න බෑනේ. ඒත් සීනි පැණි රහ හොයනකොට සීනි පැණි රහ බව හොයන් යන්නේ සීනි වල ගතියත් එක්ක. හැබැයි ඒක යෙදිලා නැහැ. යෙදෙන කාරණාවේ කතා කරනකොට ඒක භුක්ති විඳිනවා. එතකොට මේ සක්කාය පංච උපාදානස්කන්ධය සක්කාය කියන කාරණාව තේරුම් මොකද්ද? සුඛියත්වය. ඒක තමයි පංච උපාස්කන්ධය කියන්නේ. මෙන්න මේක කතා කරනකොට තමයි සම්පූර්ණයෙන්ම අර මේ පංච උපාස්කන්ධ කියන නිර්වචනය එන්නේ අතීත අනාගත වර්තමාන කියන මේ දීමත් එකක ලස්සනට කඥණී සූත්‍රයේ පැහැදිලි වෙනවා. අතීතයේ සිහි කරනවා නම් මොකද්ද සිහි වෙන්නේ? අන රූපය. ඒතර අතීතයේ සිහි වෙනකොට මේ රූපය කියන කාරණාව අනුස්සරණේ. දැන් අතීතයේ ආරම්භය රූපය විග්‍රහය කතා කරනවා. අන්න කතා කරනවා. එතකොට මේ දැන් ඒක කතා කළ යුත්තේ යම් කාරණාවක් ආරම්භය රූපය විග්‍රහය, වේදනා විග්‍රහය, සංඥා සංකාර විඤ්ඤාණ. හැබැයි පංච උපාස්කන්ධ නිර්වචනය නෙමෙයි. විග්‍රහය හොයන්න යනකොට යෙදෙන එකත් එක්ක තමයි පංච උපාස්කන්ධය කතා කරන්න තියෙන්නේ. අතීත හෝ අනාගත හෝ සියුම්ව දැන් මෙහෙම හිතන්නකො. ඔන්න යම් කිසි කෙනෙක් ඉන්නවා මම කියලා දෙයක් නැහැ කියලා දකින නුවණක් එක්ක ඉඳලා තියෙනවා. කෙනෙකුට තමා ඉන්නවා අර පඨම කෝසල සූත්‍රයේ විග්‍රහය. එතකොට එයාට ඒක සාන්ත වශයෙන් අඳුම එයාගේ ස්වභාවය භවය පිළිකුල් කරනවා, භව නිරෝධයට කැමති වෙනවා. ඒ අනිදුෂ්ටිය. බලන්නකො මේ සූත්‍රය නම් බලන්නකො පඨම කෝසල සූත්‍රය. එතකොට එවැනි අනිදුෂ්ටි තියෙනවා. දැන් එයාට ඒක ප්‍රණීතයි නේ. ඒ කියන්නේ තමා කියලා ගැනීම වැරදි කියන එක ප්‍රණීතයි. ප්‍රණීතව දැනගත්තනි ප්‍රණීතත්වයේ දැන ගැනීම උපාදාන වෙලා. මොකද්ද වෙලා තියෙන්නේ? ප්‍රණීත බවක් නේ. තමා වැරදි කියලා ගන්න එක හරි නැද්ද? හරි නේ. සුන්දරයි නේ. ප්‍රණීතයි. සියුම් නැද්ද? සියුම් නේ. එක්ක ප්‍රණීතයි. ඉතින් ප්‍රණීතත්වයේ තුන හඳුනගත්තනි, දැනගත්තනි. ඒ දැන ගැනීම එක්ක එකතු වෙලානේ අන්න ආශ්‍රව සහිතයි. අන්න බැඳිලා උපාදානීය. අන්නේ ඉදීමට තමයි පින්වතුනි පංච උපාදානස්කන්ධය කියන්නේ. හැබැයි අපිට හොයන්න යන්න තියෙන්නේ මොකද්ද? ඒ හම්බ වෙන කාරණාව. අන්න එතකොට ඒ හිවිල්ලට තමයි රූප වේදනා සංඤා සංකාර විඥාන වෙන් වශයෙන් පහ කතා කරන්න තියෙන්නේ. ඒ ඉදිල්ලත් එක්ක මේක ලෝකයේ එක එකයි එක එක විග්‍රහ කරා. ඒ කියන්නේ අන්නේ සමරොත් විග්‍රහ කරා. ඒ කියන්නේ යාළට තේරෙන විදිහට මේ රූප වේදනා සංඤා සංකාර විඥාන පහ කතා කරා. ඒක අනිත්‍ය දුක්ඛ විපරණාම වශයෙන් කතා කරා. පුප්පසූත්‍රය පැහැදිලි කරෙත් ඒකමයි. මේ කරුණු පහ. හැබැයි මේ සක්කාය හෝ පංච පාද කන කතාව නිර්වචනය නෙමෙයි. රූප වේදනා සංඤා සංකාර විඥාන කියන පහ කතා කරේ. ඒ විග්‍රහය කතා කරේ. ඒක තමයි පුප්පසූත්‍රයේ තියෙන්නේ. ඒක අනිත්‍ය දුක්ඛ විපරණාම වශයෙන් කතා කරේ. බුදුරන් වහන්සේ මේ පහට බුදුරන් වහන්සේට ආවේනික විග්‍රහයක් දෙනවා. ලෝකයාටත් මේ පහට විග්‍රහයක් තියෙනවා. ඒත් අනිත්‍ය දුක්ඛ විපරණාම වශයෙන්. හැබැයි අනිත්‍ය දුක්ඛ විපරණාම වශයෙන් ලැබීමක් තියෙනවා. මොකද පංච පාස්කන්ධ ගැන නෙමෙයි කතා කරේ. සක්කාය ගැන නෙමෙයි කතා කරේ. මේ පහ ගැන කතා කරේ. සක්කාය කියන්නේ පංච පාස්කන්ධයට. ඒක බුදුරන් වහන්සේ මේක සම්බන්ධ කරන්නේ. ඒක බුදුරන් වහන්සේගේ ධර්මය. හැබැයි සුඛියත්වයේ කියන කාරණාව එක්ක රූප වේදනා සංකාර විඥාන කියන්නේ කතා කරන්න පුළුවන්. හැබැයි සක්කාය කතා කරලා නැහැ. පංච පාදස්කන්ධ ගැන කතා කරලා නැහැ. මේ පහ ගැන කතා කරනවා. මේ පහ අනිත්‍ය විපරණාම වශයෙන් ගැන කතා කරනවා. එතන මේ පහ අනිත්‍ය දුක්ඛ විපරණාම වශයෙන් කතා කිරීමක් ලැබිලානේ, යෙදිලානේ, දැනගෙනනේ, ප්‍රනීත වශයෙන් දැනගෙන. ප්‍රනීත වශයෙන් දැන ගැනීම කියන්නේ ආශ්‍රව උපාදාන සහිතයි. මෙන්න මේක පංච පාදස්කන්ධයි. ඒ නිර්වචනේ පංච පාදස්කන්ධේ නිර්වචනේ. ඒක ඥානියක් එක්ක ලැබෙන්නේ. ඒක බුදුරන් වහන්සේ ධර්මයේ විග්‍රහයයි. හැබැයි මේ පහ කරුණ පහ මොන විදියට බැලුවද? ඒ බලපු කාරණාව තුලදී යෙදීමක් තියෙනවා ප්‍රනීත වශයෙන්. යෙදීම ප්‍රනීත වශයෙන් තියෙද්දී ඒ ප්‍රනීත වූ යෙදීමට අහු වෙනවා. ඒක තමයි සක්කාය කියන්නේ. ඒක තමයි සත්‍යයත්වය කියන්නේ. එතකොට මේ පහ ගැන කොච්චර හෙව්වත් ඒක අනිත්‍ය දුක විපරණාම වශයෙන් බැලුවට වැඩක් වෙන්නේ නැහැ. මොකද හේතුව ලෝකේ නිර්වචනය. හැබැයි මේ පහට වෙනම විග්‍රහයක් බුදුරන් වහන්සේ පෙන්නනවා. අපි අන්නේ පහ වෙනම ඉගෙන ගන්න වෙනවා. මේ මොනවද ඉගෙන ගන්නේ? පංච පාස්කන්ධයේ නෙමෙයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ විග්‍රහය. පංච පාස්කන්ධය කිව්වොත් අර 11 ආකාරයක යෙදීමක් එක්ක ආශ්‍රව උපාදාන වශයෙන් කතා කරන්න ඕනේ. දැන් මේ පහ වෙනම ඔකොන්න තව ක්‍රමයක්. අපි මේ පහ කතා කරමු. ඊට කලින් මම අනිත් ක්‍රමයක් පැහැදිලි කරන්නම්. ඒ තමයි පංච උපාදානස්කන්ධයන් කෙරෙහි උදේවයි දකින්නවා කියලා. පංච උපාදානස්කන්ධ උදේවයි දකින්නවා නෙමෙයි. හොඳට තේරුම් ගන්න. එක මේ පාලි ඉගෙන ගන්නකොට පාලි කියන්නේ මාගදී භාෂාව ඒක පැහැදිලි කරනවා පංච උපාදානස්කන්ධේසු. එතන සත්තමී විභක්තියෙන් පාලි විවාකරණයත් එක්ක තියෙන. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයේ කෙරෙහි. ඒ කියන්නේ මේ යෙදීමක් කියන කාරණාව කෙරෙහි. උදේවයි දකින්නේ. ප්‍රඥාවෙන් දකින්නේ. ඒ දකින විදිය පැහැදිලි කරනවා. කොහොමද? ඉති රූපං. ඉති රූපස් සමුදු. ඒක ප්‍රඥාවෙන් දකින්නේ. ඉති රූපං වශයෙන් දකින එකක් යෙදුනනම් යෙදුන කාරණාව තමා ඉන්නවා. එහෙනම් බුදුරණවහන්සේගේ ධර්මෙ නෙමෙයි. ඉති රූපං කියන්නේ මේ රූපයයි කියලා නෙමෙයි. ඉති කියලා කියන්නේ පාලියෙන් කතා කරන්නේ මෙසේ රූපයයි. මේ නෙමෙයි මෙසේ. මෙසේ රූපයයි. මෙසේ රූපය හට ගැනීමයි මෙසේ රූප නැතිවීමයි. මෙසේ වේදනාවයි මෙසේ වේදනාව හට ගැනීමයි මෙසේ වේදනා නැතිවීමයි. මේ කියලා පෙන්නන්නේ නැහැ. දැන් අපිට මේ කියලා හම්බුණා නම් හම්බෙන කෙනෙක් ඉන්නවා. යෙදෙන කෙනෙක් ඉන්නවා. එතකොට ඒ කාරණාව කතා කරද්දී ආයි තමයි ඉන්නවා. ආයි මම ඉන්නවා. එතකොට බුදුරන් වහන්සේගේ ධර්මයේ මුලම නැහැ. මූලාරම්භෙම නැහැ. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ පංච පාදනස්කන්ධ කෙරෙහි උදේවයි දකින්න පැහැදිලි කිරීමේදී පෙන්වන්නේ මේ රූපයයි මේ රූපේ හට ගැනීමයි මේ රූප නැතිවීමයි කියලා නෙමේ. මෙසේ රූපයයි මෙසේ රූපේ හට ගැනීමයි මෙසේ රූප නැතිවීමයි. එහෙනම් මේ විග්‍රහය මොකද්ද කියලා හොයාගන්න වෙනවා. ඒක ප්‍රඥාවෙන් දකින්න. එතන සමා කියලා නොයදෙන විදිහට දකින්න කාරණාව. හැබැයි ඒක ප්‍රඥාවට හම්බ වෙන කාරණාවක්. ඒකෙදි පංච පාස්කන්ධය ගැන නුවණ තියෙන්නට ඕනේ. පංචපාස්කන්ධ ගැන නෝන තියෙන තැන තමයි පංචපාස්කන්ධය කෙරෙහි උදේවයි දකින්නේ. එතකොට මේ ප්‍රඥාවේ කෘත්‍යය ඒක අපි වෙනම ඉගෙන ගන්න වෙනවා. එහෙනම් ඒක ඉගෙන ගන්න කලින් අපි පංචඋපාදානස්කන්ධයේ නෝන යෙදෙන්න පංචපාස්කන්ධය කතා කරපු විග්‍රහය වෙන ඒ යෙදීම තුල සිදුවෙන කරුණ තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ. මේ පහ ගැන ඉගෙන ගන්න වෙනවා ඉස්සරහම. මේ පහ ගැන ඉගෙන ගන්න විය යුත්තේ අපි අපට තේරෙන විදිහට නෙමෙයි. මේ පහ ගැන අපට තේරෙන විදිහට අපේ ලෝක විවහාර විදිහට ඉගෙන ගන්න ගියොත් හම්බ වෙන්නේ මොකද්ද? පුප්ප සූත්‍රයේ කියනවා වගේ ලෝකයේ අන්‍ය ශ්‍රමණවරු පෙන්නන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහෙහි පහ තුල අනිත්‍ය දුක්ඛ විපරණාම ස්වභාවය. අනිත්‍ය ශ්‍රමණවරු කියන ඒ ස්වභාවය. අපට තේරෙන විදිහට අපට වැටෙන විදිහට ඉගෙන ගන්න ගියාම අපට තේරෙන විදිහට අපට වැටෙන විදිහට ඉගෙන ගත්තාම එහෙම වෙන්නේ. ඇයි තමා ඉන්නවනේ? ඒ කියන්නේ ලෝකයේ යෙදෙලානේ. ඒ කියන්නේ සක්කායත් එක්කනේ තියෙන්නේ. සක්කා දිට්ඨිය එක්කනේ තියෙන්නේ. එහෙනම් ඒක බුදුරණවහන්සේ ධර්මයේ නෙමෙයි. ඒ කියන්නේ මේ ලෝකයේ ශ්‍රමණවරුන් හිස්වන ප්‍රතිපදාවක් ඒක. සෝතාපන්න ආදී පළවෙනි සමණයම ලැබෙන එක නෙමෙයි රූප වේදනා සංඤ්ඤ සංකාර විඥාන කියන එක අනිත්‍ය දුක්ඛ නාත්‍ය කුරණම් වශයෙන් දැක්කට. බුදුරණවහන්සේ පෙන්නපු මේ කාරණාව එක යොමු වෙන්නට ඕනේ. ඒ බුදුරණවහන්සේ පෙන්නපු මේ විග්‍රහයට යොමු වෙන්නට ඕනේ. ඒක තමන්ට හම්බෙන එකක් වෙනවනම්. ඒක තමන්ට හම්බෙන එකක් වෙනවනම් ආයෙ තමන් ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? ආයෙ තමන් ඉන්නවා නම් පින්වතුනි, එතනයි ඉඳලා තියෙන්නේ මොකද්ද? ආයෙ සක්කාය දිට්ඨිය වර්ධනය වෙන එකක්මයි. බුදුරණවහන්සේ පෙන්නපු එක නෙමෙයි. එහෙනම් මේ පහ භාග්‍යතුන් වහන්සේ කොහොමද කියලා තියෙන්නේ? බුදුරණවහන්සේ පෙන්නපු විදිහ. දැන් මේ පහ පෙන්නපු විදිහ බලනකොට අපිට බලන්න ක්‍රම ගොඩක් තියෙනවා. එකක් තමයි බුදුරණවහන්සේත් ලෝකේ ගැන කතා කරන ඒවා තියෙනවා. ඒතර ලෝකේ ගැන කතා කරනකොට ලෝකයට අදාළ විදිහට පැහැදිලි කරන විග්‍රහයක් තියෙනවා. ඒ කියන්නේ කියලා දෙන්න කාට හරි. ඊළඟට ලෝකෙන් ඊතර වෙන කාරණාව ගැන කතා කරන එකක් තියෙනවා. ඒක පැහැදිලි කරපු විදිහ ඒ පරියය බලන්න ඕනේ. මේව පැටලවගත්තොත් පැටලෙනවා. ලොකු අවුලකටපත් වෙනවා. ආයි පොඩි අවුලක් නෙවෙයි. ලොකු අවුලක්. මම මෙහෙම උපමාවක් කියන්නම්කෝ. ඔන්න අපි හොඳ ප්‍රණීත කේක් එකක් හදනවා. හරි ලස්සන හදනවා. හැබැයි සයනයිඩ් ටිකක් වැටිලා. දැන් මොකද වෙන්නේ? අනේ අපරාධිනේ කියලා කනවද? නෑ නෑ ඔක්කොම ඉසික් කරනවා. පොඩ්ඩක්වත් කන්නේ නෑ. ඔක්කොම ඉසික් කරනවා. ඒ වගේ තමයි පින්වතුනි. අපි පොඩි හරි වැරද්දක් එක්ක අපි මේ පංච පාදස්කන්ධය කියන කාරණාව ඉගෙන ගන්න ගියොත් බුදුරණවහන්සේගේ ධර්මයේ නිමේ ඉගෙන ගන්න. ලෝකේ අනිත්‍යය පෙන්වපු මේ රූප වේදනාඥ සංකාර විඥාන කියන පහ ගැන ඉගෙන ගන්න. ඒ අනිත්‍ය වශයෙන් දකි, දුක් වශයෙන් දකි, ඉවරණම් වශයෙන් දකි අපි අනිත්‍යයි කියලා කියනවා. ඒක තමන්ට ලැබිලා, තමායි දිලා, ප්‍රණීත වශයෙන් මිදිලා, ප්‍රණීත වශයෙන් දැනගෙන, ප්‍රණීත වශයෙන් දැනගත්තදී බැඳිලා මොකද වෙලා තියෙන්නේ? සොකියත්‍රි ඉන්නවා. බුදුරණවහන්සේ වෙන්නපු ධර්මයේ සොකියත්‍රි කෝණ එක. සක්කා නිරුද්ධ වෙන එක. ඉදිරිය තියෙන්නේ සොකියත්‍රි. මේක දැන දැක යන්නට ඕනේ. අසම්භාව්‍ය ක්‍රියාවක් නෙමෙයි, උපකල්පනයක් නෙමෙයි. මෙන්න මේ නුවණ යෙදෙන්නට ඕනේ. මේ පෙන්න දෙය මොකද්ද කියලා. බුදුරණවහන්සේ මේ රූප වේදහන සංකාර විඥාන කියන පහ හිතන්න ඕන විදිහට ලෝකයාට අයිති වෙන්නේ නැති විදිහට, ලෝකයාට වැටෙන කාරණාවක් කතා කරන්නේ නැති විදිහට, ලෝකයේ අන්‍යයට විසී නොවන විදිහට බුදුරණවහන්සේ පෙන්වලා දෙනවා මේ කරුණ පහ. එතකොට ලෝකයක් කතා කරන පහක් තියෙනවා. දැන් රූපය කියන අපට තේරෙන එකක් තුන එක වැරදි නේ. ඒක හරි. ලෝකේ තමා ඉද්දි තමාට ලැබෙන මේ රූප විග්‍රහය වැරදිද? නෑ හරි. වේදනා විග්‍රහය හරි. ඒක ලෝකේ තමා ඉද්දි. හැබැයි ඒක බුදුරණවහන්සේ පෙන්වන්න යන ඊතරවන ප්‍රතිපදාව කියන සක්කායදිට්ඨිය සක්කාය නිරුද්ධ වන ධර්මයේ නෙමෙයි. ඒක වැරදි නෑ ඒ උනාට. ඒක හරි. ඒක බුදුරණවහන්සේට ආවේ නික ධර්මයේ නෙමෙයි. බුදුරණවහන්සේට ආවේ නික ධර්මයේ වෙනකොට මේ පහ විග්‍රහය විය යුත්තේ මොකක් එකද? ඊතරවන කෘත්‍යයක රූපය ගැන කඥණී සූත්‍රෙ මේක ලස්සන පැහැදිලි කරනවා. රූපපතිතිකෝ වික්කවේ තස්මා රූපාන්ති උච්චති. රූපය කියන්නේ මොකද්ද? රූපපති. රූපපති කියන්නේ ක්‍රියාවක් වෙන්නන්නේ. රූපපති කියලා පෙන්නන්නේ ක්‍රියාවක්. රූපපති කියන වචනේ අද අපේ සමාජෙ ගොඩාක් විවහාරය අඩුයි. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. රූපපති කියලා කියන්නේ රූපණේ වෙනවා. ඒකට අපගේ අතිපූජනීය කටකුරුණ ඥානানন্দ මහා ස්වාමීන් වහන්සේ පෙන්නනවා ඉද්දෙනවා කියලා වචනයක්. එතකොට මේ රූප අපිට මේක සම්පූර්ණයෙන් විග්‍රහ කරන්න වෙලාවක් නැහැ. අපි සරල වශයෙන් අපි කතා කරමු මේ රූපපති කියලා කියන්නේ ක්‍රියාවක් එක්ක කතා කරන්නේ. මොකෙන්ද රූපණේ වෙන්නේ? කෙසේද රූපණේ වෙන්නේ කියන එක තමයි අර සීතලේ ගුණසුමින් ආදී වශයෙන් කතා කරන්නේ. එතකොට අපි රූපණේ වෙන්නේ මොකෙන්ද කියලා කතා කරන එකට රූපණේ වෙන දේ සහ රූපණේ වෙන ද්‍රව්‍ය ගත්තොත් එහෙම රූපය කියලා බුදුරණවහන්සේගේ අර්ථය සම්පූර්ණයෙන් වැරදීනේ. භාග්‍යතුන් වහන්සේ වෙන රූපපති කියන කාරණාවට රූපය. අපි රූපය කියලා ගන්නවා රූපණේ වෙන දේටයි ඒ වගේම රුප්පණේ වෙන කාරණාවට සීතලෙන් උණුසුමින් පිපාසාවෙන් රුප්පණේ වෙනවා කියලා කියන්නේ ඊළඟට කායත් එක්කින කතා කරන්න තියෙන්නේ. එතකොට දැන් රුප්පණේ වෙන දේ සහ රුප්පණේ වෙන්න සිදු වෙන කාරණා. හැබැයි රූපය කියලා දෙන්නේ ඔය දෙකටම නෙමෙයි රුප්පණේ වීම කියන ක්‍රියාවට. ඊළඟට විදීම ගැන පැහැදිලි කරනවා. වේදේ තීතිකෝ භික්කවේ තස්ම වේදනාති උච්චති. විඳිනවා කියන එකට වේදනාව කියනවා. විඳිනවා කියන එකට වේදනාව කියනවා. හැබැයි විඳිනවා කියන එකට මිසක් විඳින දේ කියන එකට නෙමෙයි. ඔන්න විඳිනවා සැප. සැප විඳිනවා මිසක් සැප ලැබෙනව නෙමෙයි. හොඳට තේරුම් ගන්න. දුක විඳිනවා මිසක් දුක ලැබෙනව නෙමෙයි. අදුක්කම සුඛ විඳිනවා මිසක් ඒක ලැබෙනව නෙමෙයි. විඳීම කියන එකටයි වේදනාව කියන්නේ. දැන් අපි බලන්නවා විඳීම කියන්නේ මොකද්ද කියලා. විඳින දේහිම නෙමෙයි ඒ විඳීම කියන එක. හඳුනා ගැනීමට කියනවා මේ කියන්නේ අර කරුණු ඔක්කොම ඉස්මතු කර කර පෙන්නන්නේ මේක හිතන්න ඕන කාරණාවක් පෙන්නන්නේ. සංජානාතීතිකෝ භික්කවේ තස්මා සංඥාති උච්චති. හඳුන ගන්නවා කියන කාරණාවට සංඥාව කියනවා. හඳුන ගන්නවා කියන එකට හඳුන ගන්න දෙයක නෙමෙයි. මොනවද හඳුන ගන්නේ? අන්න පාට වර්ග විග්‍රහ කරනවා. ඒ හඳුන ගැනීම නෙමෙයි හඳුන ගන්න දේවල්. හඳුන ගැනීම කියන්නේ හඳුන ගැනීම කියලා හඳුන ගන්නවා කියලා කියන්නේ සංජානාත හඳුන ගැනීම. හොඳට තේරුම් ගන්න. හඳුනා ගන්න දේ ගැන අපි හොලා හරියන්නේ නැහැ. හඳුනා ගැනීම නෙවෙයි. හැබැයි ඒක පැහැදිලි කරනවා මෙන්න මේවයි හඳුනා ගන්න කියලා. ඊළඟ සංඛාර ගැන පැහැදිලි කරනවා. සංකතං අபிසංකරන්ති इति වික්ඛේතස්මා සංඛාරාති උච්චති. සංකතේ සකස් සංකතය අபிසංස්කරණයෙන් සකස් වීම කියන එකට. රූපං රූපත්තාය සංකතං අபிසංකරන්ති. වේදනං වේදනත්තාය සංකතං අபிසංකරන්ති. සංඥා සංඥාත්තාය සංකතං අபிසංකරන්ති. මෙන්න මේකට කියනවා සංකත, ඒ කියන්නේ සකස් වීම. රූපෙට නෙමෙයි. වේදනාවට නෙමෙයි. රූපය රූපත්වයෙන් සකස් වීම. වේදනා වේදනා ස්වභාවය සකස් වීම. හැබැයි අර දෙකට නෙමෙයි. ළඟට විඥාණයට කතා කරනවා. විජානාතිතිකෝ වික්‍රේ තස්මා විඥානන්ති වෙච්චදී. දැනගන්නවා කියන කාරණාව විඥාණය කියනවා. දැනගන්නේ මොනවද? දැනගන්නවා රස, ඇඹුල් රස, තිත්ත රස එක දැනගන්නවා. දැනගන්නවා. දැන ගැනීම කියන එකයි දැනගන්න දේ. මම මේකට මෙහෙම කියන්නම්. ඔන්න මම ඔබට කියනවා මෙහෙම. මම බත් කනවා කියලා මම කියනවා. මම බත් කනවා කියනකොට මට දැන් පැහැදිලි කරන කනවා කියන එක මම කනවා කියන එක පැහැදිලි කරන්න කිව්වම් ඔබ බත් ගැන පැහැදිලි කරොත් හරියයිද? අත උස්සනෙක් ගැන පැහැදිලි කරොත් හරියයිද? නෑ මම අහන්නේ කනවා කියන එක විග්‍රහ කරන්න. මම බත් කනවා. කනවා කියන එක මොකද්ද? දැන් කනවා කියන එක බත් වලට අයිති නෑනේ. මට අයිතිත් නෑනේ. දැන් මම හැම වෙලෙම කන්නේ නෑනේ. බත් තිබ්බ කියලා කැවෙන්නෙත් නෑනේ. කනවා කියන එක. කනවා කියන එක කනවා කියන එක යෙදෙනවා බත් එක්ක. අනිවාර්යයෙන් සංඥාව හඳුනා ගැනීම හඳුනා ගැනීම නිදින කාරණාව. හැබැයි අපි හඳුනා ගන්න දේ වල වැඩක් නෑ. බෙදලා කුඩු කරලා කොච්චර බැලුවත් හඳුනා ගන්න දේ නේ බලන්නේ. හඳුනා ගැනීම නෙමෙයි. දැන් මේ ලෝකයට අයිති විදිහට බලන්න. අර තමා ලැබෙන විදිහට බලන්නේ. දැන් මෙතන හඳුනා ගැනීම අනිත්‍යයි කියලා බලනවා. කොහොමද බලන්නේ? අර හඳුනා ගන්න දේ බෙදලා බලනවා අනිත්‍යයි කියලා. ඉතින් හරියයි. ඒක වැරදි නෑ. හැබැයි තමා ඉන්නවා. අන්න බුදුන් වහන්සේ ධර්මයේ නෙමෙයි. දැනගත්ත දේ අනිත්‍යයි දුකයි ඉපරණාමයෙන් බලනවා. අනිත්‍යයත් පෙන්වන කාරණාව. හඳුනා ගැනීම ගැන හොයන්නේ නෙමෙයි. දැන ගැනීම ගැන හොයන්නේ නෑ. මෙන්න මේ හඳුනා ගැනීම දැන ගැනීම කියන මෙන්න මේ විග්‍රහය ගැන බලන්න. ඒකයි පින්වතුනි බුදුරණවහන්සේගේ ධර්මය. ඉතින් මේ පංචවිපාස්කන්ධය කියන කාරණාව ගැන ඉගෙන ගන්නකොට මේ භාග්‍යතුන් වහන්සේ පෙන්නපු එක කරුණාවක් නෑර අපි තියෙන විදියට ඉගෙන ගන්නට ඕනේ. පරියාය අනුව ඒ වගේ මේකේ පද ව්‍යංජන අනුව ඉගෙන ගන්නට ඕනේ. එහෙම ඉගෙන ගත්තොත් විතරයි අපට බුදුරණන් වහන්සේ පෙන්නපු දේ අන්නේ මුත්‍තිකාමීන් පෙන්නපු දේ වෙනස තේරුම් ගන්න පුළුවන්. අප සමාජයේ අන්නේ මුත්‍තිකාමීන් ඉදි නැති නිසා අපිට මේ ලෝකයේ තේරෙනකොට Tamante යමක් හම් වෙනකොට අපි හිතනවා මේක බුදුරණන් වහන්සේගේ ධර්මයේ කියලා. නැහැ ඒක අනිත්‍යයි කිව්වා. අපර සමා ඉන්නවා. සක්කාය එදিলা. ඉතින් ඒක කොච්චර එදුණත් ඒක බුදුරණන් වහන්සේගේ ධර්මයේ නෙමෙයි. බුදුරණන් වහන්සේ ධර්ම සක්කාය නිරෝධ ධර්මයක්. භාග්‍යතුන් වහන්සේ පෙන්නවා මේ සක්කාය නිරෝධ ධර්මයේ මේ ලෝකයට කියලා දෙනකොට කන්‍යමන්නේ කියන වහන්නේ. ඇයි කැමති නැහැ. අපි කවුරු කැමති සොකියත් එනම ලැබෙනවට අපි කැමති අනිත්‍ය දුක ඉපරණාම වශයෙන් අපට ලැබෙනවට අපි කැමති මම නෙමෙයි කියලා අපට ලැබෙනවට අපි කැමති කාමයෙන් අනිත්‍ය දුක ඉපරණාම වශයෙන් අපට ලැබෙනවට අපි කැමති නෑ මේ සක්කාය ඉක්මන දෙයට. ඒක භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා සක්කාය නිරෝධ ධර්මයේ කියන්නේ මේ ලෝකය කැමති නෑ. එහෙනම් පින්වතුනි මේක ඉගෙන ගන්න අපි කොච්චර අවධානයක් වන වේද? දැන් මේක ඉගෙන ගන්න නැතුව අපි කරොත් දැන දැක යන්නේ නැති ගමනක් කළොත් මේ ජීවිතේ නිවන් දකින්න යයි කාමයෙන් අනිත්‍ය කෝ වශයෙන් ඉපරණම වශයෙන් දැකි ධ්‍යානවලට යයි. අනේ අන්නේ ඇත් කරන්නේ නැත. ශ්‍රමණවරුන් හිස්. ඊළඟට ඇස කරන ආදී වේකම සංසිද්ධ ඉපරණම වශයෙන් යයි. අනිත්‍ය ඇත් කරන්නේ ශ්‍රමණවරුන් හිස්. බුදුරණන් වහන්සේගේ ධර්මයේ දෙන්නේ මේ රූප දහන සංකාර විඥාන කියන පහ අනිත්‍ය දුක් ඉපරණම වශයෙන් දැකි අනිත්‍යත් කරන්නේ අනේ බුදුරණන් වහන්සේගේ ධර්ම ලැබෙන්නේ. එහෙනම් බුදුරණන් වහන්සේගේ ධර්මයේ ලැබෙන්නට නම් අපි මේ විදිහට නිවැරදිව ඉගෙන ගන්නට ඕනේ. ඉතින් ඔබට මම මේ විලාව අනුව අවස්ථාව අනුව මේ කාරණා ටික පැහැදිලි කරේ. ඔබට මේ සඳහා තේරුම් ගන්න කරුණු තියෙනවා නම් ප්‍රශ්න අහන්න අවස්ථාවක් තියෙනවා විනාඩි කිහිපයක්.
හොඳයි ස්වාමීන් වහන්ස. ප්‍රශ්න කිහිපයක්ම තිබෙනවා ස්වාමීන් වහන්ස. කෙලෙස් සතුරන්ට ප්‍රහාරයක් එල්ල කරන්නේ කෙසේද? යෝනිසෝ මනසිකාරය ඇති කරගන්නේ කෙසේද? ස්කන්ධ පංචකය උපාදානය කරන්නේ නැතිව වාසය කරන්නේ කෙසේද? අවසාන වශයෙන් විපස්සනාව යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? කෙටි පැහැදිලි කිරීමක් ඔබ වහන්සේට කරන්නට පුළුවන් නම් ගොඩක් අගය කොට සලකනවා.
කෙලෙස් ඉක්මවීම කියන කාරණාව ඇත්තටම ඒක දැන් අපි අර පැහැදිලි කරේ චූල සීනා සූත්‍රයේදී කෙලෙස් ඉක්මවීමක් ලෝකේ ඉදෙනවා. ඉතින් ඒ ක්‍රමයටත් ඉක්ම වෙනවා. සැබෑම කෙලෙස් ඉක්මවීම භාග්‍යතුන් වහන්සේ පෙන්නපු ක්‍රමයට තමා ඉක්ම වෙන ක්‍රමයට යමු වෙන නම් ඒක අර අපි පැහැදිලි කරපු විදිහට ප්‍රතිපදාවෙන් තමා නොලැබෙන කාරණාවක් කියදෙනට ඕනේ. ඊළඟට යෝනිසෝ මනසිකාරය කියන කාරණාවේ තේරුම යෝනිසෝ මනසිකාරය කියන්නේ යෝනි කියන්නේ යමක් ප්‍රභවය කියන අපට දැන් ඇහෙන කාරණාව. සෝ කියන්නේ ඒක අනුමම මනසිකාර කිරීම. එතකොට ඒ මනසිකාර කිරීම කියනකොට ඒක ඇත්තටම අපි හිතන කාරණාවක් එක්ක නෙමෙයි. දැන් මම පැහැදිලි කරේ අර රූප වේදන හඤ සංකාර විඥාන කියන කාරණා පැහැදිලි කරපු එක බුදුරණවහන්සේ මෙන්න මේක මොකක්ද කියලා ඒක අනුව හොයන්න යනවා. ඒක අනුව හොයන්න යනවා. අන්න එක තමයි යෝනිසු මනසිකාරය. ඒ ඇහෙන දේ අනුව, ඒ කියන්නේ බුදුරන් වහන්සේගේ ධර්මයේ අපට ගෝචර වෙන එකක් නෙමෙයි ඇහෙන්නේ, තමා නොලැබෙන විදිහ එකක්. එහෙනම් ඒක අනුව හොයන්නේ යෑම තමයි යෝනිසු මනසිකාරය කියන්නේ. ඒ කිසිදු වෙනසක් කරන්නේ නැතුව අපට ලැබිලා නැහැ, ඒක අනුව හොයන්න යන්නට ඕනේ. ඊළඟට මම පැහැදිලි කරානේ ස්කන්ධ කියන එක මොකද්ද කියන එක. එතකොට දැන් ওই නිර්වචනේ අපි හරියට බුද්ධ වචනේ තියෙන එක බැලුවේ නැත්නම් අද අපි මේ සමාජයේ විවහාර ටිකයි ගන්නෙ. ඇත්තට මේ සමාජයේ අපි විවහාර ටික ගන්නෙ හරියට මේ වගේ. ඔන්න අන්ධ පිරිසක් යනවා ඉස්සරහින්. සැරයටියක් අරගෙන. ඉතින් තවත් එක්කෙනෙක් සැරයටියක් දෙනවා මෙන්න එහෙම යන් කියලා. දැන් අපිටම අන්ධකමින් යම් කිසි කෙනෙක් ඉන්නකොට ඇවිදින්න අමාරු වෙනවා. නමුත් සැරයටියක් දුන්නම ඇවිදින්න පහසු වෙනවා. හැබැයි පේන්නේ නැහැ උනාට. ඔන්න ඔය වගේ තමයි අපේ සමාජය අපි විවහාර කරන විදි තියෙනවා. ඒක හරියට අර අන්ධ කෙනාට සැරයටියක් දුන්නා වගේ. හැබැයි බුදුරණවහන්සේගේ ධර්මයේ තුල තියෙන්නේ අන්ධ බව දුරුකරන එක. එහෙනම් අපි දැන් ওই ස්කන්ධ කියන කාරණාව අපි කොච්චර කතා කරන්න ගියත් අපි මේක බුද්ධ වචනේ තියෙන විදිය බලන්න වෙනවා. එතකොට ස්කන්ධය කියන කාරණාව උපාදාන නොගෙන ඉන්නවා කියන එක කරන්න පුළුවන් එකක් නෙමෙයි. ස්කන්ධ විග්‍රහය කතා කරන්නේ අනිච්ච දුක්ඛ විපරණාම වශයෙන්. උපාදාන කතා කරන එක වෙන විග්‍රහයක්. ඉතින් ඒ නිසා ඒ විදිහට අපි කරන්න යනවා කියන එක කාරණාවම ගැළපෙන එකක් යෙදෙන්නේ නැහැ. අපට බුදුරණවහන්සේ පෙන්නපු කාරණාව එක යොමු වෙන සමයි තියෙන්නේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණ ස්වාමීන් වහන්සේ අවසාන කොටස වශයෙන් ഇതുමේ යොමු කරලා තිබෙනවා. විපස්සනාව යන්නේ අදහස් කරන්නේ කුමක්ද කියලා. ඒ ගැනත් ඔබ වහන්සේට කෙටි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් අගය කොට සලකනවා.
විපස්සනාව කියලා කියන්නේ විපස්සති වචනේ. විපස්සති කියන්නේ විශේෂයෙන් දකිනවා. මේ විපස්සති කියන වචනේ අටුවාවක් හැටියට අර්ථයක් හැටියට ගන්න පුළුවන්. බද්දේහත සූත්‍රය බද්දේහත සූත්‍රය පැහැදිලි කරනවා. අතීතං නානවා ගමනේ නප්පටිකං කිය අනාගතං අදතීතං පහීනන්තං අපත්තං ච අනාගතං පච්චුප්පන්නං චයෝ ධම්මං තත්ත තත්ත විපස්සති. අන්න ඔය වචනිනවා. ඒතර මොකද්ද විපස්සති කියලා කියන කෘත්‍යය තියෙනවා. අතීතය අනුව යන්නේ නැහැ, අනාගතේ පතන්නේ නැහැ. ඊළඟට මේ අතීත නිරුද්ධයි, අතීතන් අපට අතීත ඇවිදilla නැහැ. අතීත ඊළඟට පත්‍යම් උපදීම, තත්ත්වින් උපදීම දකින්න එකටයි විපස්සති කියන්නේ. තත්ත තත්ත විපස්සති. එතකොට ඔක විග්‍රහය පැහැදිලි වෙනවා. බද්දරට සූත්‍ර හතරක් තියෙනවා. ඒ හතරේම ලස්සනට ওই විග්‍රහය පැහැදිලි වෙනවා. මොකද්ද මේ විග්‍රහය කියලා. විපස්සති කියන කාරණාව දකින්නවා කියන එකනේ තියෙන්නේ. නං ඇහක් තියෙන්න ඕන. ඇහ කියන කාරණාව මනසින් කල්පනා කිරීම කියන එක නෙවෙයි. මන ඒ ඇහැට කියනවා පඤ්ඤා චක්කුසී කියලා. ඒ පඤ්ඤා චක්කුසීෙන් දකිනවා කියන එකට විපස්සති කියලා කියන්නේ. එහෙම නැතුව අපි කල්පනා කරනවා කියන එක නෙමෙයි. කල්පනා කිරීම මනෝරම්මණිය. ඒ කියන්නේ මනසෙන් ආරම්මණිය. අවිද්‍යාවෙන් ඉදුණු මනාරම්මණියක් විද්‍යාවක් වෙන්නේ නැහැනේ. ඒක පදනම අවිද්‍යාවනේ. එහෙනම් විද්‍යාව කියන කාරණාවේ කතා කරන තැනදී ඒක ප්‍රඥා චක්කුසේ කතා කරන්න තියෙන්නේ. ඉතින් විපස්සති බව යෙදෙන්නේ මෙන්න මේ ඉගෙන ගන්න පුළුවන් නම් බද්දහට සූත්‍රයේ ඒකෙදි ඒ සූත්‍ර හතරේ ලස්සන විග්‍රහයක් එකත් එක්ක තියෙනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණ ස්වාමීන් වහන්සේ අපිට දැන් අපගේ ප්‍රේක්ෂකයෙක්ගෙන් ගැටලුවක් යොමු වෙනවා. ජයවර්ධන මහතා මම හිතන්නේ සමනුපස්සති සහ පජානාති යන කාරණා සක්කාය සහ සක්කාය දිට්ඨිය එක්ක විස්තර කර දෙන්න. තෙරුවන් සරණයි.
ඇත්තරම ටිකක් ගැඹුරු විග්‍රහයක් මම ওই සම්බන්ධයෙන් වෙනම විග්‍රහ කරලා තියෙනවා දේශනා ගණනාවකම සහ අපි අර සක්කාය දිට්ඨි ප්‍රහාණී පොතක් කියනවා ඒකත් අපි විග්‍රහ කරලා තියෙනවා. සමනුපස්සති කියන කාරණාවයි පජානාති කියන එකයි. පජානාති කියන නිර්වචනය දෙන්නේ බුදුරණවහන්සේගේ දේශනාවේ මහා රාරිපුත්යන් වහන්සේ පැහැදිලි කරන පජානාති කියලා කියන්නේ කියන්නේ බුදුරණවහන්සේ කියන්නේ බුදුරණවහන්සේ වෙන විග්‍රහය ලෝකේ විග්‍රහය නෙමෙයි. දැන් මම අර පැහැදිලි කළේ රූප වේදන හඤ්ඤ සංකාර විඥාන වලටත් විග්‍රහයක් ලෝකේ ඇත්තක් එක ඇත්තක් බොරුවක් නෙමෙයි. එහෙම එකක් තියෙනවා. හැබැයි බුදුරණවහන්සේ විග්‍රහ කරපු එකක් තියෙනවා. ඒක බුදුරණවහන්සේගේ විග්‍රහයයි. අනිත් වගේ පජානාති කියන එකට ලෝකේ විග්‍රහයක් තියෙනවා. ඒක හරි දැනගන්නවා කියලා අදහසක්. ඉතින් ඒක විදිහට ගන්න පුළුවන්. බුදුරණවහන්සේගේ විග්‍රහය පජානාති පැහැදිලි කරනවා. මේ සාරිපුත් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා දුක්ඛේ ඥාන, සමුදය ඥාන, නිරෝධ ඥාන, මග්ගේ ඥාන. ඒ කියන්නේ මොකද? සම්මා දිට්ඨිය. එහෙනම් සම්මා දිට්ඨියම කෘත්‍යයක් හැටියට තමයි පජානාති බව විග්‍රහ වෙන්නේ. ඊළඟ උපනිෂද් සූත්‍රයේ පැහැදිලි වෙනවා පජානාති කියන කාරණාව පංච උපාස්කන්ධයන් කෙරෙහි උද්‍යත්ත ගාමිනී බව. ඉතිරූපං ඉතිරූපස්ස සමුදෝ ඉතිරූපස්ස අත්තංගමෝ කියන මේ විග්‍රහය. ඒතොර ඒක තමයි පජානාති විග්‍රහය. සමනුපස්සති කියන කාරණාව මේ යෙදෙන විදිහක පැහැදිලි වෙන්නේ. ඒ කියන්නේ ඒක අනිච්ච දුක්ඛ අනාත්ත සහ නිබ්බාන සුඛ කියන සූත්‍ර තුල සක්කායදිට්ඨි විග්‍රහ කරන තැන්වලත් ලස්සනට මේ සමනුපස්සති කියන වචනේ එක පැහැදිලි කරනවා. ඒ කියන්නේ සමනුපස්සති කියලා කියන්නේ සම්මර්ෂණය. ඒ කියන්නේ ඒ සම්මර්ෂණය එක දකින විදිහක් තියෙනවා. යෙදෙන විදිහක සිදුවෙන ක්‍රියාව. ඒක ඇත්තරම ලොකු විග්‍රහයක් කරන්න ඕන එකක්. ඒක පැහැදිලි කරන එක. එතකොට මේ සමනුපස්සති කියන එක දැන් අනිච්චතෝ සමනුපස්සති. බුදුරණවහන්සේ පෙන්නනවා යම් කිසි කෙනෙක් කුමන හෝ සංකාරයක් නිත්‍ය වශයෙන් සම්වර්ධනය යෙදෙනවා නම් ඔහු කවදාවත් මේ ධර්මමාර්ගයට බැහැගන්නේවත් නැහැ කියනවා. නේතන්ටානං විජ්ජති. සැප වශයෙන් සම්වර්ධනය යෙදෙනවා නම් බැහැගන්නේවත් නැහැ. තමා වශයෙන් සම්වර්ධනය යෙදෙනවා නම් බැහැගන්නේවත් නැහැ කියනවා. එතකොට දැන් අපි හිතමු කොන්න රූප වේදනා හඤ්ඤ සංකාර වේදනා අනිත්‍ය වශයෙන් යෙදෙන විදිය අපි හිතනවා. ඒක හිතන එක නේ, ඒක සම්මාසන නෙමෙයි හිතන එක. මනසින් කරන්නේ හිතනවා. ඒ හිතන එකේ තමා ඉන්නවනේ. එතකොට තමා ලැබෙන විදියට යෙදීමක් තියෙනවා. ඒ කෙනාට කවදාවත් සදා මාර්ගයට බහගන්න බෑ. ඇයි? තමා වශයෙන් යෙදෙනවා නේ. තමාටනේ හම්බුනේ. තමා වශයෙන් යෙදෙනවා. ඔන්න කාමයෙන් අනිත්‍ය දුක ඉපරණා. හැබැයි මේකේ බුදුරණවහන්සේ කියපු ක්‍රම වෙනම බලන්න ඕනේ. ඒක දැන් ඒක ඉගෙන ගන්න ඕනේ වෙනම. ඒ කියන්නේ ඒක වෙනම බලන්න ඕන ක්‍රමයක් තියෙනවා. අපි මේ පුංචි කාරණාවන කතා කරේ සම්පූර්ණයෙන් පැහැදිලි කරේ නැහැ නේ බුද්ධ දේශනාවේ තියෙනවා. එතකොට දැන් ඒක ඒ විදිහට ඔන්න පංචකාමයන් කෙරෙහි දකින්න අනිත්‍ය දුක ඉපරණා වශයෙන් දැකලා යා ඔන්න ධ්‍යාන වලට යමු කියලා සතුටක් යාට තියෙනවා. දැන් මොකද ඒක හරි වශයෙන් ලැබිලා. කාටද? තමාට. දැන් යෙදුන විදිහ මොකද්ද? තමා වශයෙන් යෙදුනා. නේතන්තානං උචිත කවදා තෙන්නේ කුමන හෝ සංස්කාරයක්. අර එතන පැහැදිලි කරන්නේ අන්න ඒකයි. කුමන හෝ සංස්කාරයක්. එතකොට දැන් වෙන විදිහට පැහැදිලි කරනවා සම්මාසණය කියන කාරණාවේ සියලු සංස්කාරයන්. එකක්වත් අනත් වශයෙන් ගන්න බෑ. එකක්වත් නිත්‍ය වශයෙන් ගන්න බෑ. එහෙනම් මේක ඇත්තටම හරි ලොකු එක නද්දීනයක් කරන්න ඕන දෙයක් මේ බුදුරණවහන්සේ ඔය පෙන්නපු කාරණායක. ඉතින් සක්කාය දිට්ඨිය කියන කාරණාව ඒකෙත් ඒ විදිහටම සම්මාසණය තියෙනවා. ඉතින් ඒක ඇත්තටම ලොකු විග්‍රහයක් කියලා දෙන්න ඕන එකක්. සක්කාය දිට්ඨිය කියන එක ඒ යෙදෙන විදිය, හිතන විදිය නෙමෙයි යෙදෙන විදිය. රූපං අතසෝ සමනුපස්සති. එතකොට රූප තමා වශයෙන් යෙදෙන විදිහක් තියෙනවා. වේදනා සංඥා සංකාර විඥාන. එතකොට දැන ගැනීම. දැන් මම මෙහෙම කියන්නම්කෝ. දැන් ඔන්න අපි හිතමුකෝ මේ සරල වශයෙන් මම උදාහරණයක් ඇට පෙන්නන්නේ. දැන් අර රූප වේදනා හඤ සංකාර විඥාන කියන පහ අපි ඔන්න අනිත්‍ය විපරණාම වශයෙන් අර ඩෝකයාට විග්‍රහ වෙන විදිහට මොකද වෙන්නේ? ඒක ඒ විදිහටම සම්මර්ෂණය වෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් මේ සම්මර්ෂණ වීම දැනගත්තනේ. ඒ දැන ගැනීම තමා වෙලා නේද? දැන ගැනීම තමා වෙලා. ඒ සක්කාය දිට්ඨිය. දැන ගැනීම තමා වෙලා. ඒ සක්කාය දිට්ඨිය. ඉතින් මෙන්න මේ විදිහට ඒක තමයි යෙදුන විදිය. එක හිතපු විදිහම යෙදුන විදිය සමනපස්සති තියෙන යෙදුන විදියත් එක්ක ඉතින් ඔය වචනවල ගොඩාක් ගැඹුරුයි. ඔයගෙ තියෙන අර්ථය හොයන්නට ඕනේ. ඉතින් ඒක ඔබට තවදුරටත් ධර්මය අධ්‍යයනය කිරීමේ ඉගෙන ගන්න පුළුවන්. තෙරුවන් සරණයි.
ඔබවහන්සේ පින් ස්වාමීන් වහන්ස තවත් දහම් ගැටළු ඔබට අපිට කෙටි වේලාවක් යොදවන්නට පුළුවන්. මම හිතන්නේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් හැකියාව ලැබෙනවා කියලා මම හිතනවා. තව විනාඩි 10ක් පමණ කාලයක් ඒ දහම් ගැටළු ඉදිරිපත් කරන්නට කවුරු හරි තව සිටිනවා නම් ඔබට පුළුවන් ඔබගේ අර රේස් ද හෑන්ඩ් එහෙම නැත්නම් මේ රියැක්ෂන් කියන කොටසේ ඇති රේස් ද හෑන්ඩ් විශේෂාංගයෙන් ඔබට යොමු කරන්න ඉදිරිපත් කරන්න සූදානම් වන්න. එවිට අපිට පුළුවන් ඔබගේ මයික්‍රොෆෝන් එක ක්‍රියාත්මක කොට ඒ අවස්ථාවක් ලබා දෙන්නට. මොකද මේ මම හිතන්නේ කලාතුරකින් උදා වෙන අවස්ථාවක්. ඉතින් මේ අවස්ථාවේ උපරිම ප්‍රයෝජනයගෙන ඔබට ඇති දහම් ගැටළු විසඳා ගැනීමට අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අනුග්‍රහය ලැබෙනවා. දිනේ අවස්ථාව ප්‍රයෝජනට ගන්න ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. සමිනසම ගැටලුවක් යොමු වෙනතුරු මට ඇතිවෙච්ච ගැටලුවක් යොමු කරන්න කැමති ඔබ වහන්සේට. දැන් මේ අපි මේ දහම් මාර්ගයේ ගමන් කිරීමේදී මේ ගමන් මාර්ගයේ ඊටම සියුම් බව තමයි ගොඩක් වෙලාවට පෙනියන්නේ. මොකද අර වැරදි පාරක එහෙම නැත්නම් වෙනත් මාර්ගයක යෑමට ගොඩාක් හැකියාව තිබෙනවා. එතකොට මම හිතන්නේ කල්යාණ මිත්‍ර සම්පත් ඉතාම වැදගත් මේ ගමන යෑම සඳහා. ඉතින් මේ ගමන යෑමේදී අපි අර තමන් විසින් ඒ ගමන යෑම සඳහා මුල්ම වෙන්නේ මේ ධර්ම දේශනාවක් හරියාකාරයෙන් ධර්ම දේශනා ශ්‍රවණය කොට ඒ මාර්ගය පාදා ගැනීම නේද ගෞරවනීය ස්වාමීන් වහන්ස? ඒ සඳහා අපිට පොත්පත් පරිශීලනය කිරීමද ඔබ වහන්සේ වැඩිපුරම යෝජනා කරන්නේ? එහෙම නැත්නම් කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක්ගෙන් ධර්ම දේශනාවක් හෝ දේශනා මාලාවක් මාර්ගයෙන් ඒ දොරටුව විවර කර ගැනීමද ඔබ වහන්සේ අනුදැනව දරන්නේ?
ඇත්තටම හරි හොඳයි මේ ප්‍රශ්නේ. මේ මොකද හේතුව දැන් අරක වැරදි මාර්ගය කියලා අපි ඒක නිර්වචනය කරන්න හොඳ නැහැ. ඒකත් හරිම මාර්ගයක්. වෙනස තියෙන්නේ ඊතර වෙන්නේ නැති එක. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නෙමෙයි කියන එක. එහෙනම් බුදුරුන්ට ආවේණිකෝ ධර්මයේ නෙමෙයි කියන එක. හැබැයි වැරදි නෑ. සම්පූර්ණයෙන්ම හරි. වැරදි මාර්ගයක් කියන නිර්වචනය කරන්න තියෙන්නේ වැරදි කියන ප්‍රතිපදාවක් එක්ක. එතකොට ඒක මිච්ඡා ප්‍රතිපදා. මිච්ඡා ප්‍රතිපදා කියලා කියන්නේ දුගටිගාමි, නිරේගාමි අන්නේ කරුණු එක්ක. එහෙම නැති ප්‍රතිපදා සියල්ලම සම්මා ප්‍රතිපදා. හැබැයි ඊතර වෙනවනේ. ඒකයි වෙනස. ලෝකෝත්තර ධර්මයේ නෙමෙයි. ඒ කියන්නේ බුදුවරුන්ට පමණක් ආවේනික දෙය නෙමෙයි. ලෝකේ තයිති දෙය. ඒක සම්මා ප්‍රතිපදාවම තමයි. ඉතින් ඒ නිසා ඒ ප්‍රතිපදාව කරා කියලා ප්‍රශ්නයක් නැහැ. වෙනස තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලැබෙන්නේ නැහැ. ඊතර වීමේ කුත්ති වෙන්නේ නැහැ. ලෝකයේ යෙදෙන කාරණා වෙත්ිනේක විතරයි වෙන්නේ. ඉතින් බුදුරන් වහන්සේගේ ධර්මයකට යොමු වෙන්නට ගොඩාක් තීක්ෂණ බවක් ඕනනේ. ඉතින් ඒකෙදි කල්යාණ මිත්‍රයා තමයි අංක 1 පළවෙනි මූලිකම දේ. හැබැයි කල්යාණ මිත්‍රයා විය යුත්තේම සම්පූර්ණයෙන්ම ඒ බුද්ධ වචනය, ඒ කියන්නේ සුපිරිසිදු බුද්ධ වචනය ඒ පිළිවෙලට ඒ විදිහට සමාජ විවහාර අපට දැන් හුරු වෙච්ච විවහාර හෝ ඒ කිසිම දෙයක් නැතුව බුද්ධ වචනේ තියෙන දේ තියෙන විදිහටම කියලා දෙන්න කෙනා. අන්න ඒක නේද තමයි කල්‍යාණ මිත්‍රයා. ඉතින් ඒ කල්‍යාණ මිත්‍රයාට නැමීම තමයි ඒ අනුගත වීම තමයි ප්‍රධානම කාරණාව. ඒක තමයි ධර්ම මාර්ගයේ තියෙන්නේ. හැබැයි අර විදිහටම වෙන්න ඕනේ. එහෙම නැතුව අපි හිතමුකෝ දැන් ඇත්තටම බුදුරණවහන්සේ පෙන්වා දෙලා තියෙනවා මේ බොහෝ කෙනෙක් කිව්වා කියලා, එක්කෙනෙක් කිව්වා කියලා, ප්‍රසිද්ධ කෙනෙක් කිව්වා කියලා එහෙම ගන්න එපා. මේ ධර්මයේ තියෙන එක බලන්න කියනවා. ධර්ම විනී කියලා කියන එක පෙන්නවා සත්තු සාසන සූත්‍රයේදී. ඒකාන්ත නිබ්බිදා විරාග නිරෝධ රූප සමය. ඒක පෙන්නන්නේ උපාලි ස්වාමීන් වහන්සේට. ඒතොර ඒකාන්ත නිබ්බිදා විරාගය කියන්නේ මේ සක්කායසන සමා කියන කාරණා ඉක්ම වෙන විදිහට තියෙන ප්‍රතිපදාවක් තියෙන දේ තමයි ධර්මයේ. එතකොට ඒක අර මූලික බුද්ධ වචන. ඒ කියන්නේ අපේ ආනන්ද මහරහතන් වහන්සේ ඉදින් අහගත්තේ ධර්මයේ තුල ඉදිරිපත් කරන තියෙනවානේ. මෙන්න මේ ධර්මය අපි ඒ විදිහට ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඒක ඒ විදිහට මුගන්නන කල්‍යාණ මිත්‍රයන්ගෙන් අහන්නට ඕනේ. යම් කිසි කෙනෙකුට අසාමාන්‍ය හැකියාවක් තියෙනවා නම් පාලි භාෂාව අධ්‍යයනය කරලා මගධි භාෂාව, ඒ පාලි භාෂාවත් එක්කනේ ඔක්කොම තියෙන්නේ. එතකොට ඒකේ අර ව්‍යාකරණ රීතිය, ඊළඟට ඒකේ තියෙන පරියාය නිදාන කතාව, ඒ විස්තරයේ සේරම එක ඒකේ තියෙන විදිහම ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඒක කෙනෙක් උපකාර කරලා පැහැදිලි කරනවා නම්, ඒ කියන්නේ තනියම ඇත්තටම අධ්‍යයනය කරනවා කියන එක ලේසියෙන් කෙනෙකුට බෑ. කෙනෙක් කලණ මිත්‍රයෙකු උපකාරී ඒ කාරණාව ඒ විදිහටම අධ්‍යයනය කිරීම ඒක තමයි නිවැරදිම ක්‍රමය. එහෙම නැතුව අපි මොනහරි කරොත් අපි ඉතින් ඒක වැරදි නෑ ප්‍රතිපදාව. හැබැයි බුදුරණවහන්සේ ධර්මයේ නෙමෙයි. ඉතින් ඒ නිසා ඒ විදිහට අපි කටයුතු කරන්නට ඕනේ.
එසේනම් අපි මේ අවස්ථාවේදී නැවතත් යොමුවන්නේ පුණ්‍යානුමෝදනාවටයි. එහිදී මතක් කරන්න කැමතියි නැවතත් මම මේ වැඩසටහන සඳහා අද ප්‍රධාන දායකත්වයේ සහ පුණ්‍යානුමෝදනාවට සම්බන්ධ වනවා. මුලින්ම අපාතරින් වෙන්වන්නට යෙදුණු පුණ්‍යානන්ද සෙල්ලහේවා පියාණන් දුලිකා ප්‍රනාන්දු නැන්දා ඇතුළු සියලුම නෑදෑ හිතමිතුරන්ට පින් අනුමෝදන් කිරීම පිණිස සහ සුපින්වත්ව වාසය කරන මෑණිවරු දෙපළ පියාණන් ඇතුළු ලෝකවාසී සැමට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමෙන් වහවහා සසරේ ඇති අනතුරු ස්වභාවය වැටහි උතුම් නිර්වාණ අවබෝධය පිණිස වීරිය වැඩීමටත් මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියා ඒ සෙල්ලහේවා පවුලේ සැම අද දායකත්වයේ දක්වා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සම්බන්ධ වෙනවා ශ්‍රී ලංකාවේ බොරලැස් ගමුවේ පදිංචි 2021/8/22 දින නැසී ගිය විජේසේන හෙට්ටිආරච්චි මහතාට මෙම ධර්ම දේශනාවෙන් අත්පත් කරගත් පින් අනුමෝදන් කරන අතර එතුමාට අමා මහ නිවන් සම්පත්තිය ලැබීමට මේ පින් හේතු වාසනා වේවා කියා ඔස්ට්‍රේලියාවේ සිඩ්නියුර පදිංචි ඒ මහතාගේ දියණිය ඇතුළු පවුලේ සියලුම දෙනා. ඉතින් ඒ සියලු දෙනාමත් ඇතුළුව මම ගෞරවයෙන් ආරාධනා කරනවා කරුණේ ස්වාමීන් වහන්සේට පුණ්‍ය අනුමෝදනාව සඳහා. අවසරයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි. අද දවසේදී මේ සිද්ධිනවර ඒ බෞද්ධ මධ්‍යස්ථානයේ සිට විසුරුවාහාරයෙන් ලැබුණ ඒ ධර්ම දේශනාව සිද්ධ කරන්නට යදුණා. ඉතින් ධර්ම දානමය වශයෙන් විශාල පිනක් රැස් කරගන්නට යදුණා. මේ රැස් කරගත්ත පුණ්‍ය ධර්මයන් ඇත්තරම ඒ සඳහා දායකත්වය ලබා දුන්න සියලු දෙනාටම විශාල පිනක් රැස් වෙන ධර්ම දානි තමයි මේ ලෝකේ අග්‍රතම දානීය ඒ වගේම අපට ධර්ම අවබෝධයේ සඳහා උපකාර වන පින රැස් වෙන්නේ ධර්ම දානියත් එක්කමයි. ඉතින් අද ධර්ම දානිය සිදු කරන්නේ ඒ සෙල්ල හේවා පවුලේ සියලු දෙනා විසින් අපාතරින් වෙන්වන්නට යෙදුන පුණ්‍යානන්ද සෙල්ල හේවා පියාණන් සහ තුලීකා ප්‍රනාන්දු නැන්දා ඇතුළු සියලු නෑදෑයිත මිතුරන්ට පින් අනුමෝදන් කිරීමත් සුජීවත්ව වාසය කරන මෑණිවරු දෙපළ පියාණන් ඇතුළු ලෝකවාසී සමුද නිදුක් නිරෝගී දීර්ඝායස ප්‍රාර්ථනා කිරීමත් වහවහ සංසාරය ඇති අනතුරු ස්වභාවය වටෙහි උතුම් නිර්වාණ අවබෝධය පිණිස වීර්ය වැඩිමරත් නිම් ධර්ම දානී පුණ්‍ය කර්ම හේතු වාසනා වේවා කියලා. ඒ වගේම බුරලස් ගමුව ඒ සිට 2021/22 මියපරළ යන්ට එදුන විජේසේන හෙට්ටිආරච්චි මහත්මයාට දියණිවරු තමයි පින් අනුමෝදන් කරන්නේ. ඉතින් ඒ සියලු දෙනාටමත් ඒ වගේම අපගේ ආරණ්‍ය කුටිසේ සකස් කරන් උදව් උපකාර කරන සෑම දෙනාටමත් මේ පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරනවා. ඉතින් මේ පළමුවෙන් මේ රැස් කරගත් සියලු පින් පින් කැමැති දෙවියෝ අනුමෝදන් වෙත්වා, දෙවියෝ උතුම් නිවනින් සැනසෙත්වා. ඒ වගේම මේ පින්වතුන් නමින් මියපරළයන්ට යෙදුන ඒ පියාණන් වන පුණ්‍යානන්ද සෙල්ල හේවා මහත්මයාටත්, ඒ වගේම දුලීකා ප්‍රනාන්දු නැන්දා ඇතුළු මේ මියගේ සියලු ඥාතීන්ටත්, ඒ වගේම 2021/22 මියපරළ ගිය ඒ විජේසේන හෙට්ටිආරච්චි මහත්මයා ඇතුළු ඔබ නමින් මියගේ සියලු ඥාතීන් පින් අනුමෝදන් වෙත්වා. සියලු ඥාතීන්ගේ පරලොව ජීවිත සුඛී සුවපත් භාවයට පත් වෙත්වා. ඒ වගේම මේ රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් මැතිව්ගේ 15 වන මහා ඇතිවරුන් වන අපවත් යෝදාල අති පූජනීය ඩෙන්මාර්ක් ඥානදීප මහා ඇතිවරයන් වහන්සේට, කටකරුණ ඥානানন্দ මහා ඇතිවරයන් වහන්සේට උතුම් නිවනින් සැනසෙන්නට හේතු වාසනා වේවා. මගේ උපාධ්‍යයන් වහන්සේට, ඒ වගේම මගේ ගුරු වේ උත්තමයන් වහන්සේට උතුම් නිවනින් සැනසෙන්නත්, ඒ වගේම මේ ලෝක සාසන සුරකින මහා ඇතිවරුන්ට, විශේෂයෙන් අපගේ ඉමල ඥාන ස්වාමින් වහන්සේටත් මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. උතුම් දහමින් සැනසෙන්නට මේ සියලු පින් හේතු වාසනා වේවා. ඒ වගේම දායකත්වයෙන් කටයුතු කරන මේ සෙල් හේවා පවුලේ සියලු දෙනාටම, ඒ වගේම සුජීවත්ව වාසය කරන මෑණිවරුන් දෙපළ, ඒ වගේම පියාණන් සහ මේ ලෝකවාසී සියලු දෙනාටමත්, ඒ වගේම විජේසේන හෙට්ටිආරච්චි මහත්මයාගේ දියණිවරු ඇතුළු පවුලේ සියලු දෙනාටමත්, මේ කුටිසේනාසන පිරිසකට කරන්න උදව්පදව් කරන සෑම දෙනාටමත්, ඒ වගේම විශේෂයෙන් අප මේ සඳහා සම්බන්ධ කරපු ප්‍රේමලාල් ගුණතිලක මහත්මයාටත්, ඒ වගේම මේ සංවිධානය කරන ඔබ සියලු දෙනාටත්, තාක්ෂණික දායකත්වයට ලබා දුන් සැමටත්, ශ්‍රවණය කළ ඔබ සැමටත් උතුම් නිවනින් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.